අමතුමා උත්තර දෙන්නේ ප්‍රශ්නෙට. කරුණාකරලා දැන් ඔතුමා වෙන විවාදයක් ගන්න. ඔතුමා වෙන විවාදයක් ගන්න එකට.
වර්ෂ 2015 ජනවාරි 1 සිට 2022 දෙසැම්බර් 31 දක්වා ශ්‍රී ලංකා රජය විසින් විදේශීය රටවලින් විදේශීය නියෝජිත ආයතන වලින් හා බැංක් වලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 29,922 වන අතර එම කාල පරිච්ඡේදයේ ලබාගෙන ඇති ප්‍රධාන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 349 කි. මෙහි සඳහන් කර ඇත්තේ රජය විසින් එක් එක් ආයතන සමග ගිවිසුම්ගත වූ විදේශ ණය හා ප්‍රදාන වලට අදාළව අදාළ කාල සීමාව තුළදී උපයෝජනය සඳහා ලද විදේශ අරමුදල් ප්‍රමාණය වේ. 2015 සිට 22 දක්වා ශ්‍රී ලංකාව ලබාගත් විදේශීය ණය හා ප්‍රදාන ප්‍රමාණය එක් එක් වර්ෂ 90 වෙන්වෙන් වශයෙන් පහත සඳහන් වේ. දරු මන්ත්‍රීතුමා මේකේ ටේබල් එකක් තියෙනවා, මම සභාගත කරන්න දෙක්කෝ. අයන්නේ දෙක එම එක් එක් ණය හා ආධාර ලබාගෙන ඇති අරමුණ හා අවශ්‍යතා වෙන්වෙන් වශයෙන් ඇමුණුම එකෙහි හා ඇමුණුම දෙකෙහි ව්‍යාපෘති නාමය අනුව කෙටියෙන් දන්වා ඇත. අයන්නේ තුන එම ණය හා ආධාර ඒවා ලබාගත් නිශ්චිත අරමුණ වෙනුවෙන් භාවිතා කර ඇත. ආයන්න පැන නොනගී.
කතානකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමාගෙන් අහන්නේ, අපි කවුරුත් බලාගෙන ඉන්නවා දැන් මේ වෙලාවේ IMF ණය පහසුකම් යටතේ රට කොතනටද ගෙනියන්නේ, එහි තත්ත්වය සම්බන්ධයෙන් දිගින් දිගටම අපි ජනතාව අහනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ පැහැදිලි කිරීමක් මම පළවෙනි ප්‍රශ්නයට බලාපොරොත්තු වෙනවා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අද අපේ රටේ තියෙන තත්ත්වය අනුව අපිට විවෘත වෙළඳපොළට ගිහිල්ලා මේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ අනුව 2022 සැප්තැම්බර් මාසේ ඇති කරගත්ත ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එක අනුව සහ ඉන් පසුව ලංකාවේ මූල්‍ය තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා සිදු කරපු ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල අනුව අපිට ගරු කතානායකතුමනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍යයි. ඒ අනුව අපි විශ්වාස කරනවා අපිට පළවෙනි කාර්තුව තුළ මේ අනුමැතිය ලබා ගැනීමේ හැකියාවක් තිබේවි. ඒ අනුව සම්පූර්ණ කළ යුතු කාරණා අපි සම්පූර්ණ කරනවා කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් විවිධ විවේචන රජයට එල්ල කර අපහාසාත්මක ප්‍රකාශ එල්ල කර ඒ වගේම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇතිවන එකඟතාවයන් අනුව මූල්‍ය වෙළඳපොළ තුළ ඇතිවන ස්ථාවරභාවය බිඳවැට්ටවීම සඳහා විවිධ ප්‍රකාශ කරා. හැබැයි ගරු කතානායකතුමනි, ඒ සියල්ල ඉවසාගෙන රජයක් හැටියට අපේ අවසාන ඉලක්කය වෙත ගමන් කරන්න අවශ්‍ය සියලු වැඩ කටයුතු ජනාධිපතිතුමත් මුදල් අමාත්‍යාංශයත් ඒ වගේම මහබැංකුවත් කියන මේ ආයතන තුන විසින් සහ ඊට සම්බන්ධ අනිකුත් රේකී අමාත්‍යාංශ සම්බන්ධ වෙලා විශාල වැඩ කොටසක් කරා ගරු කතානායකතුමනි. ඒක වගේ සුබ ප්‍රතිඵල අපිට දැන් ලැබෙමින් පවතිනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා මෙහි අවසාන එකඟතාවයන්, ඒ කියන්නේ ගරු කතානායකතුමනි, අපිට දැන් ඒ අපේ ණය හිමියන්ගෙන් ෆයිනෑන්ෂියල් ඇෂුරන්සස් ලබා ගැනීමට අවශ්‍යයි. අපි ඒ සඳහා විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ අනුව ඒ සාකච්ඡා සාර්ථක වෙමින් පවතිනවා ගරු කතානායකතුමනි. ඒ සම්බන්ධයෙන් අවසාන එකඟතාවය සහ සාර්ථකත්වය ආවට පස්සේ ජනාධිපතිතුමා විසින් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරයි. ඒ අනුව මට කියන්න පුළුවන් කාරණේ තමයි අපි බලාපොරොත්තු වෙන එකඟතාවය ලබා ගන්න පුළුවන් තැනකට මේ සියලු දෙනාගේම සහයෝගය මත අපි කටයුතු කරලා තියෙනවා. ඒකේ සුබ ප්‍රතිඵල ලැබේවි ගරු කතානායකතුමනි. ඒ වගේම ආර්ථිකයේ ඇතිවන ස්ථාවරත්වය සහ ද්විපාර්ශික සහ බහුපාර්ශික වශයෙන් ඊට පස්සේ ලැබෙන සහයෝගය තුළ අපේ රටේ විදේශ විනිමය හිඟතාවය මගහැරීමටත් ආයෝජකයන්ට අපේ රට පිළිබඳව විශ්වාසයක් ගොඩනැගීමටත් ඒ වගේම ඒ ආර්ථිකයේ ඉදිරි ගමනක් වෙත ගමන් කරද්දී අවශ්‍ය සහයෝගය ලැබීමට නියමිතයි.
රොමාත්තුමනි, මගේ දෙවන අතුරු ප්‍රශ්නය, අපි දැක්කා පහුගිය 2022 12 මාස 27 වෙනිදා net fm බැලුම්ගල තුලින් විශාල වශයෙන් අපේ රටේ කැසිනෝ තුල උන්ඩියල් හවාලා ක්‍රමය තුලින් මුදල් ගෙනල්ලා ඔය කියන කැසිනෝ පිහිටුීමේ අවශ්‍යතාවය. අතරම කැසිනෝ කියන්නේ අපිට ඔරසු දෙන දෙයක් නෙමෙයි. නමුත් විදේශිකයෝ රට රැවිලා ඒ අය සෙල්ලම් කරලා ඒ මුදල් අපේ බැංකු පද්ධතිය හරහා ගිහිල්ලා ඒ නියමිත බදු මුදල් අපේ රටට ලැබෙනවද කියන තත්ත්වය තුල තමයි මේවා ඇති කරලා තියෙන්නේ. මේක ඇත්තටම මේ සුදේශිකයෝ යන්න ගියාම සුදේශිකයෝ ඇත්තටම නාස්ති වෙනවා. නමුත් විදේශිකයෝ ඇවිල්ලත් මේක යනවා කියලා මේ 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 වැඩසටහන් තුල එලිදරව් කරේ ඒ කලමනාකරුවේ හඬපටයක් තුල කියනවා ඒ අවශ්‍යතාවයක් නැහැ ඔය කියන මේ බැංකු වරා යන්න ඕනේ නැහැ. ඕනෑ මුදලක් අපිට ඕනෑම තැනකට ඕනෑම රටකට උන්ඩියල් හවාලා ක්‍රමයේ තුල ගෙනියන්න පුළුවන් කියලා. දැන් අපි අපි මේ වෙලාවේ රට පත් වෙලා තියෙන තත්ත්වයක් තුල අපි විශේෂයෙන් නියමිත මූල්‍ය නිසි පරිදි මේ මූල්‍ය නියාමනය කිරීම අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ 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 එලිදරව් සම්බන්ධයෙන් මම කිසි වෙලාවක දැන් අපි දන්නවා සාමාන්‍ය ජනමාධ්‍ය වලින් හෙලි කරාම වැරද්දක් ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් පළවෙනි පැමිණිල්ල කරලා විමර්ශනය කිරීමේ අවශ්‍ය හැකියාව තියෙනවා. හැබැයි ඊයේ වෙනකන් විමර්ශනයක් කරපු නැති නිසා මම ඊයේ පොලිස් මුලස්ථානට ගිහලා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරා. මේක අද දිවයින පත්තරේත් අද මේක මුල් පිටුවේ සඳහන් වෙලා තියෙනවා. කරු අමාත්‍යතුමනි මේ මේ මුදල් මේ විදිහට රටෙන් යනවනම් මේක පනවල ස්ථාපිත කළ වැඩක් නැහැ. මේ සම්බන්ධයෙන් ඔබතුමා ගන්න පියවර ගැන මම දැනගන්න කැමතියි.
කථානායකතුමනි ඉතාම හොඳ ප්‍රශ්නයක් සහ අදහසක් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරේ. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි අපේ රටේ ඇතිවෙච්ච විදේශ විනිමය හිඟය තුළ මේ ආකාරයේ නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයන් වල ගනුදෙනු කරන්න බොහෝ අය පෙළඹුණා. ඒ වගේම නීත්‍යානුකූල බැංකු පද්ධතිය තුළ මුදල් ගනුදෙනු කිරීම වැළැක්වීමට දේශපාලනික වශයෙන් උත් කිසියම් කණ්ඩායමක් විසින් විවිධ ප්‍රචාරණ කටයුතු අරගෙන ගියා. මොකද මේ රටේ විදේශ විනිමය හිඟතාවය තුළ ඇතිවෙන ආර්ථික අර්බුදය තවදුරටත් උඩුදුවන්න අවශ්‍ය උත්තේජනය ලබා දීම සිදු කරා ගරු කථානායකතුමනි. ගරු කථානායකතුමනි අපි ගත්තොත් 2022 ජූනි මාසයේ තමයි ජූනි ජූලි මාසවල තමයි මේ අපි මේ කතා කරන නීත්‍යානුකූල නොවන ක්‍රමවේදය තුළ විදේශ විනිමය ගනුදෙනු සිදු වුණේ. ඒ කියන්නේ නීත්‍යානුකූල සාමාන්‍ය මිල ගණන් වලට වඩා විශාල ඉහළ මිල ගණන් වලට නීත්‍යානුකූල නොවන බැංකු පද්ධතිය හරහා ගනුදෙනු සිදු වුණේ. ඒකට මූලිකම හේතුවක් වුණේ ගරු කථානායකතුමනි අපේ රටේ ඇතිවෙච්ච විදේශ විනිමය හිඟය. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා දැන් අපි මේ හිඟය තුල ඇති වෙලා තියෙන අර්බුදය සම්පූර්ණයෙන්ම නිමාවකටපත් නොවුණත් රජය ඒ වෙලාවේ අරගත්ත කිසියම් පාලනය කිරීමට ගත්ත තීන්දුව තීරණ තුල ගරු කථානායකතුමනි විශේෂයෙන්ම 2023 වෙද්දී මේ බ්ලැක් මාකට් එකට ගෙනිච්ච ගෙවපු ප්‍රීමියම් එක ඉතාම කුඩා ප්‍රමාණයක් දක්වා අඩු වෙලා තියෙනවා ගරු කථානායකතුමනි. හැබැයි මේ ඉහළ ප්‍රීමියම් එකක් එද්දී නීත්‍යානුකූල නොවන ක්‍රමයට ඇතිවෙච්ච තත්ත්වයක් මේ විදේශ විනිමය හිඟය යම් තාක් දුරකට අඩු වෙද්දී ගෙවන ප්‍රීමියම් එක අඩුවීමත් කියන කාරණය අපි රජය ගත්ත යම් යම් පියවරයන් වල සාධනීය තත්ත්වයන්. ඒ වගේම ගරු කථානායකතුමනි අපි බලාපොරොත්තු වෙනවා අද අපිට තියෙන සීමාවන් බොහොමයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපිට අධ්‍යක්ෂ මණ්ඩලය ලබා දෙන අනුමැතිය තුළ මේ සීමාවන් ලිහිල් වෙනවා. වගේම අපිට තවදුරටත් කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් සහ විදේශ විනිමය ගලාගෙන ඒම් වැඩිවීමක් සිදු වෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි අපේ රට පිළිබඳව මේ මූල්‍ය ශාස්ත්‍රය පිළිබඳව කතා කරද්දී සෑම තැනකම අදහස් වෙච්ච කාරණයක් තමයි රජයේ ආදායම නිසි පරිදි එකතු කර ගැනීම සහ කළමනාකරණයට ඇති දුර්වලතා. විශේෂයෙන්ම ඩිජිටල්කරණයට අනුගත වීම සම්බන්ධයෙන් ඇයි ඒක වෙලා නැත්තේ කියන කාරණේ ද්විපාර්ශික සහ බහුපාර්ශික වශයෙන් සියලු දෙනා ගරු කථානායකතුමනි අපින් කරන විමසීමක් සහ මේ ආර්ථිකයට අවශ්‍ය ආදායම ලබා නොගැනීමට එක හේතුවක් වුණේ මේ ඩිජිටල්කරණයට අපි ගමන් නොකිරීම. අපි දකිනවා ඩිජිටල්කරණයට ගමන් කරද්දී ඒකට අඩු ආදායම්ලාභීන්ට ප්‍රතිලාභ ලබා දීම වෙන්න පුළුවන්, රාජ්‍ය ආදායම කළමනාකරණය වෙන්න පුළුවන්, රාජ්‍ය වියදම කළමනාකරණය වෙන්න පුළුවන්. අපි දකිනවා මේ ක්‍රමානුකූල ක්‍රමයට අනුගත වීම ඉතාම සෙමින් අපේ රටේ සිදු වෙන්නේ. ඉතින් මේක වේගවත් කිරීමට අවශ්‍ය වැඩ කටයුතු කරනවා. වගේම ගරු කථානායකතුමනි මන්ත්‍රීතුමා විසින් කරපු පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී මුදල් අමාත්‍යාංශය හැටියට අපේ උපරිම සහයෝගය ලබා දෙන්න අපි අමාත්‍යාංශය හැටියට කටයුතු කරනවා. ඒ වගේම මින් ඉදිරියට බදු එකතු කිරීම සහ බදු පැහැර හැරීම කියන කාරණා සියල්ල අසාධාරණව සිදු නොවෙන්න අවශ්‍ය නීති රාමුව සහ ඒවගේම විශේෂයෙන්ම ඩිජිටල් පද්ධතියකට ගමන් කරන්න අවශ්‍ය වැඩ කටයුතු මේ වෙනකොටම ආරම්භ කරලා තිනවා. ඒකට කිසියම් කාල සීමාවක් ගත වේවි. ඉතින් ඒ අනුව අපි කටයුතු කරන්න රජයේ සූදානමින් ඉන්නවා.
අනුරාධ දිසානායක මැතිතුමා සෞඛ්‍ය මැතිතුමාගෙන් ඇසීමට කරුණාකර මන්තුමා දැන්
මේ මහානවක් කරලා
ගත වෙලා වෙනම ඔබතුමා මුණ ගැහිලා එතුමා මේ ප්‍රශ්න ඔබතුමා මුණ ගැහිලා අහගන්න.
කරෝ
ඒකටම මේ වෙන ඒකට ඒකට කල් වෙලා ඇස නැතු කාලය දෙන්නේ ඉල්ලන්න.
කරු මන්ත්‍රීතුමනි පළවෙනි ප්‍රශ්නය පිළිතුර ප්‍රශ්නය කියවන්න පිළිතුර ඔහු මාණ්ඩලික හෙදි වසන්තා මල්ලවාරච් මාත්මිය 1961 හතරවැනි මාස පළවෙනි දින සිට සේවයට බැඳී 1985 හතරවැනි මාසයේ පළවෙනි දින විශ්‍රාම ගොස් ඇත. දෙවැනි ප්‍රශ්නය පිළිතුර හැටියට ඔහු වැන්දඹ පුරුෂ අනන්දරු විශ්‍රාම වැටුප ක්‍රමයේ සමාජිකත්වය ලබා ගැනීම සඳහා 2012-12-18 දින මෙම නිලධාරිනිය ඍජුවේ ආර්ය ළමාරෝහල වෙත අදාළ ඉලුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇත. පිළිතුර ඔව් ඒකේ අංකය කියවන්න පුළුවන්. එම ඉල්ලුම් පත්‍රයට ලද බවට රෝහලේ අධ්‍යක්ෂකවරයා සහතික කර තිබෙනවා ඒ අංකය. ඊගාවට පිළිතුර පස්වැනි හතරවෙනි ප්‍රශ්නේ පිළිතුර මෙම සිදුවීමට අදාළව එම නිලධාරිනියට විශ්‍රාම වැටුප් ගෙවීමෙන් සිටි පානදොර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසීමේදී අංක WOP ඇලයිරක් REG ඇලයිරක් PRO 3/2 ඇලයිරක් 2014 හා 2015/1/28 වැනි දින ලිපිය මගින් විශ්‍රාම වැටුප් ලිපි ගොනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව සනාථ වන අතර එම නිලධාරිනිය විශ්‍රාම ලබා සිටි බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කිරීමක් කරනොමැත. පස්වැනි ප්‍රශ්නයේ පිළිතුර මෙම නිලධාරිනිය විශ්‍රාමික නිලධාරිනියක් වන බැවින් වැන්දඹ පුරුෂ අනන්තරු විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධව කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔස්සේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලබයි. ඔබගේ ප්‍රශ්නේ අතුරු ප්‍රශ්නයක් හැටියට මම හිතනවා සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව ඔහු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අදාළ ලියකියවිලි ඉදිරිපත් කර ඇත්තේ 2017-12-20 දින ඇය මියගිය පසුවයි. 1983 ආරම්භ වූ මෙම ක්‍රමය 2010-06 දින දක්වාත් පසුව 2012-03-12-31 දක්වාත් ඊට පසුව 2014-12-31 දක්වා දීර්ඝ කර ඇත. ඒ ගැසට් පත්‍රිකාව තියෙනවා ඒ දීර්ඝ කරපු කාලය තුළ. එනම් 1983 සිට විශ්‍රාම ලබාගත් 1985 දක්වා සක්‍රිය සේවයේ සිට වසර දෙක කාලය හා 2014 දක්වා වසර 29 විශ්‍රාම කාලය තුළ ඇයට මෙම විශ්‍රාම හිටපු ඉල්ලීම් කිරීමට කාලය ලබා තිබිණි. නමුත් ඔහුගේ ප්‍රශ්නය අනුව ඉදිරිපත් කර ඇත්තේ 2017 පසුව බැවින් මේ වන විට එම ක්‍රමය නතර කර තිබූ බැවින් එම ඉල්ලීම ඉටු නොවූ බව නිරීක්ෂණය වේ. එය අයදුම් කිරීමට තිබූ දීර්ඝ කාලය තුළ ඇය ඉදිරිපත් නොවේ මන්ද යන්න විමසිය යුතු කරුණකි. ගා ප්‍රශ්නය පිළිතුර මෙම නිලධාරිනිය විශ්‍රාම ගැනීම සිදු කිරීම ගැටලුවකින් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකර විශ්‍රාම වැටුප්ද ලබා ඇති අතර ඇයට හිමි වැන්දඹ පුරුෂ අනන්තර විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධව වගකීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සතුව පවතී. ඊගාවට පිළිතුර වෙන්නේ එම විශ්‍රාම වැටුප් ගෙවීම පියවරු ගන්නේද? පිළිතුර විශ්‍රාම වැටුප් ගෙවා ඇත. වැන්දඹ පුරුෂ අනන්තර විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධව වගකීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සතුව පවතින අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්ද අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධව ලිපි මගින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇත. අය 1985-04 විශ්‍රාම ලබා 2017-20 දෙන අභාප්‍රාප්ත වී ඇත. ඒ වන විට වසර 24ක කාලයක් රාජ්‍ය සේවයේ යෙදී සිටි වසර 32ක කාලයක් විශ්‍රාම වැටුප් ලබා ඇත. විශ්‍රාම වැටුප කෙසේ සකස් කිරීම සේවයේ සිටි ආයතනයේ වගකීමක් බැවින් සෞඛ්‍ය දෙපාර්තමේ එම වගකීම මැනවින් ඉටු කර තිබේ. විශ්‍රාමගත් අය ඊට වසර 27ක් පමණ පසුව එනම් 2012-2018 වෙනි දින රිජ්වේ ආර්යලමා රෝහලට අයදුම් පතක් ඉදිරිපත් කර ඇත. විශ්‍රාම ලබා දීර්ඝ කාලයක් ගත වී ඇති බැවින් පොදු ගොනුව මගින් ඔහුගේ තුන්වැනි ප්‍රශ්නයට අනුව 2013-19 වෙනි දින පිළිතුර විමසා විශ්‍රාම මැටුප් දෙපාර්තමේන්තුවට ලිපියක් යවා ඇත. අනතුරුව 2013-08 වෙනි දින ලිපි යොමු කර ඇත. ඊට පිළිතුරු වශයෙන් පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබූ විශ්‍රාම මැටුප් ලිපි ගොනුව විශ්‍රාම මැටුප් දෙපාර්තමේන්තුවට ගෙන්වා 2014-12-18 වෙනි දින 2015-4-21 වෙනි දින දක්වා මාස 4කට පසුව ආපසු පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යවා ඇත. මෙම විශ්‍රාම මැටුප් ලබා ගැනීමට නම් චක්‍රලේඛන 90 අය විය යුතු දායක මුදල එකවර ගෙවීම අනිවාර්යයෙන්ම කළ යුතුය. ඇය හෝ ඇයගේ පවුලේ සමාජිකයෙකු එලෙස දායක මුදල් ගෙවීම කර ඇති බවට නිරීක්ෂණය නොවේ. එම නිසා චක්‍රලේඛන 90 වැඳපුවා අන්තර්දරු විශ්‍රාම මැටුප් ඇයගේ පවුලේ සමාජිකයෙකුට ලබා දීමේ හැකියාව විශ්‍රාම මැටුප් දෙපාර්තමේන්තුවට නොමැත. ප්‍රශ්නේ එසේ නම් මේ දින කවරේද යන්න සඳහන් කරමු. පැන නොනගී දෙවැනි දත්තත් පරණවමගෙන මෙතන ප්‍රධානම ප්‍රශ්නය ගරු වංශීතුමනි, මේකට දීලා තියෙනවා ගැසට් එක තුන්පාරක් දීර්ඝ කරලා තියෙනවා විදිමිට මේ අවස්ථාව ලබා දෙන්න. හැබැයි මේ අවස්ථාව ලබා දීලා අවුරුදු ගාණක් ඒ ගැසට් එක දීර්ඝ කරපුවා. මේ ගැසට් එක තියෙනවා, ඒ ගැසට් එකේ
දැන් ඔබතුමා කියපු එක හරි. නමුත් මෙතන තියෙන්නේ එතුමි විසින් 2012-2018 වෙනි දින ලිපි පත්‍රය බාර දෙනවා. ඔබතුමා කිව්වා ද විශ්‍රාම වැටු චක්‍රලේ 12-18. ඒතකොට ඒක වළංගුයේ කාලේ. එමෙ ඉල්ලුම් පත්‍රේ බාරගත්තු බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් දැනුම් දීලා තියෙනවා. ඒතකොට එතුමිය මේ නියමිත කාල පරිච්ඡේදය ඉල්ලීම කරලා තියෙනවනේ. ඒතර මගහැරීම වෙලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන් නේද?
ක්‍රමේ සමාජිකත්වය ලබා ගැනීම සඳහා 2012-2018 වෙනි දින මෙනදනාරය රිජ්වේ ආර්ය ලමා රෝහලේ වෙත ඇඳුම් ඉදිරිපත් කර ඇත. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි එම ප්‍රශ්නේ තියෙන්නේ
දරුන් දිල තියෙනවා.
සාතක කරලා තියෙනවා.
ඔව්.
හැබැයි ඒ ඇයගේ විශ්‍රාම මැටුප සම්බන්ධව. හැබැයි ඔව්. නෝ
ඇය විශ්‍රාම ගිහිල්ලා හිටියේ. එතකොට අර චක්‍රලේඛන 90 විශ්‍රාම ගියපු කෙනෙකුටත් වැන්දපු පුරුෂ ඒක ඉල්ලීමේ හැකියාව තිබුණා. ඒ අනුව එතුමියේ නියමිත කාලයේදී ඉල්ලුම් පත්‍රය ලබා දීලා තිබුණා. ඒ ඉල්ලුම් පත්‍රය බාරගත්තු බවත් රෝවල් අධ්‍යක්ෂකවරයා විසින් දැනුම් දීලා තිබුණා. එතකොට මෙතන ප්‍රශ්න වෙලා තිබෙන්නේ, එතකොට එතනින් එහා පැත්තේ තියෙන්නේ අමාත්‍යංශයට හෝ ඒ ආයතනයට කාර්යභාරය තිබෙන්නේ. එතුමිය ඉල්ලුම් කරලා තිබෙනවා, ඉල්ලුම් පත්‍රය බාරගත්තු බව පිළි අරගෙන තිබෙනවා. එතකොට එතුමගේ වැටුපෙන් කපා ගැනීම හෝ එකවර ගෙවීම හෝ ඒ නිර්දේශන ඒ පැත්තෙන් ආයිතුව තිබුණා. એટલે එතන ඇති වී තිබෙන දුර්වලතාවය නිසා තමයි මේකේ මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ.
කියන වார்த்தාවන් අනුව ඇයට දෙලා තියෙන කාලය හෝ ඇයගේ ඒ 12 යට දාලා තියෙන එකට අමතරව ඒ 12 යට දාලා තියෙන එකයි ඉදිරිපත් කරලා තියෙනවා පානදුරේ. ඔව් නෑ, පානදුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විශ්‍රාම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න. හැබැයි
එතුමිය කළ යුතු වැඩේ එතුමිය කරලා තියෙනවා. එතකොට ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඕනකම තියෙනවා.
ඉල්ලන්ද දීලා තිබ්බ කාල පරිච්ඡේදයේ ඉල්ලලා නැහැ කියන එකයි තියෙන්නේ. ලිපියක් ඉදලා තියෙනවා ලැබුණයි කියලා. ඒක හරියට
දැසේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කළ බව සඳහන් වෙලා තිබෙනවා. එතන එතුමගේ පැත්තෙන් කාර්යය කරලා තිබෙනවා. ඇත්තටම ආණ්ඩු ආයතන කීපයක් මේකට සම්බන්ධයි. සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, විශ්‍රාම මැටුප් දෙපාර්තමේන්තුව. මේ ආයතන තුනේම මේක මැදිහත් වීමස්. ඒ ආයතන තුනේ සිද්ධ වෙච්ච අපහසුතාව නිසා මේ සිදු වුණු වැරද්ද නිසා තමයි මේක දැන් නොලැබෙන තත්ත්වයක් මතුවලා තියෙන්නේ.
ඔව්.
එක්ක ඔබතුමියගේ මාස්පතා මේක කැපෙනවා. එහෙම නැත්නම් ඔබතුමිය මෙන්න මේ මුදල් ප්‍රමාණය අහවල් දෙන්න පෙර බාර දෙන්න කියලා එහෙන් දැනුම් දෙන්න ඕනේ. එතුමි විසින් කළ යුතුවන් ඉල්ලුම් පත්‍රය බාර දීමත්, ඉල්ලුම් පත්‍රය ලැබුණු බව දැන ගැනීමත්, ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම්කාරට ලබා දුන් බව දැන ගැනීමත්. ඊට පස්සේ කරන්න ඕන රයිට් අපි එක බාර අරගෙන තිබෙනවා. ඔබතුමිය මෙන්න මේ කාර්ය මේක සම්පූර්ණ කරන්න ඕන කියලා ලිපියක් එවන්න ඕනකම තිබුණා. එනිසා මෙතන ගරු කතානායකතුමනි මුළුමනින්ම මේ ආණ්ඩුවේ පැත්තෙන් ඇති වුණු මගහැරීම තමයි මේ සිදුවල තියෙන්නේ. මම දන්නේ නැහැ නිවැරදි කරන්නේ කොහොමද කියලා.
ඔබතුමා ඉල්ල නැහැ කියලා නැවත වරක් මේ සම්බන්ධ ඔය කරුණු පොඩි ලිඛිතව ලබා දුන්නොත් මට ලිපියක් ලැබුණොත් ඒ ලිපියෙන් එකින් එකට කරුණු බලලා කිසිම කෙනෙකුට එහෙම දෙන්න තියෙන කෙනෙකුට නොදී ඉන්න අවශ්‍යතාවයක් නැහැ මගේ පෞද්ගලික මතය. ඒ දිවිය යුතුයි. හැබැයි නීතිමය ප්‍රශ්නයක් මතුණු වුණොත් ඒක ගෙවීම මම බාර ගන්නවා, වකිම් බාර ගන්නවා. මට ඒ ටික ලැබෙන්න
සතුටුයි. බොහොම ස්තුතියි. වඩිවේල් සුරේෂ් මහත්මයා වැවිලි කර්මාන්ත මහතුන් ඇසීමට
මම ආනව ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, එතුමාගේ ප්‍රශ්නය A1 ඔව් 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත අනුව එම කොමිෂන් සභාවට පවරාගත් මහා පරිමාණ වතු එම කොමිෂන් සභා පනතේ 27(1) වගන්තිය ප්‍රකාරව රාජ්‍ය අතිවිශේෂ කැසට් පත්‍ර මගින් ජනතා වතු සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව වෙත පවරා දී ඇත. ඒ අනුව වතු ඉඩම්වල අයිතිය ජනතා වතු සංවර්ධන මණ්ඩලය හෝ රාජ්‍ය වැවිලි සංස්ථාව වෙත පවතී. 2. පිළිතුර නැත. ජනතා වතු සංවර්ධන මණ්ඩලය හා රාජ්‍ය වැවිලි සංස්ථාව මෙම වතු ඉඩම් කළමනාකරණ සහ පමණක් මහා පරිමාණ ප්‍රාදේශීය වැවිලි සමාගම් වෙත 1992 සිට 2045 දක්වා වසර 53ක කාලයක් සඳහා බදු ගිවිසුම් මගින් ලබා දී ඇත. A1 ඔව් වතු ඉඩම්වල කළමනාකරණ අයිති වැවිලි සමාගම් වෙත පවරා ඇති බදු ගිවිසුමෙහි 300 වගන්තිය කොන්දේසියට අනුව බදු දීමනාකරු විසින් වෙනත් තෙවන පාර්ශ්වයක් වෙත ඉඩම් නිදහස් කිරීමේදී වතු සමාගම් අධ්‍යක්ෂක මණ්ඩල එකඟතාවය ලබා ගත යුතුවේ. A2 ඔව් රජයේ නිවාස ව්‍යාපෘති කර්මාන්තපුර ප්‍රාදේශීය සංවර්ධන කටයුතු ආපදාවන්ගේ නවතැන්වුවන් නැවත පදිංචි කිරීම, ගම්පුළුල් ක්‍රීම් වැඩසටහන්, වතු රෝහල්, වතු පාසල්, ආගමික ස්ථාන, ක්‍රීඩා පිටි වැනි පොදු පහසුකම් සහ ඉඩම් නිදහස් කිරීමේදී ප්‍රාදේශීය වැවිලි සමාගම් විසින් බදු දීමනාකරු සමග ඇති කරගත් බදු ගිවිසුමේ උක්ත සඳහන් 300 වගන්තිය අනුව වතු සමාගම් අධ්‍යක්ෂක මණ්ඩල එකඟතාව ලබා ගත යුතු අතර ප්‍රාදේශීය වැවිලි සමාගම් විසින් කළමනාකරණය කරනු ලබන වතු ඉඩම් නිදහස් කිරීම සඳහා ස්වර්ණමය කොටස් හිමිකරු ලෙස මහා භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීමේදීද සමාගම් අධ්‍යක්ෂක මණ්ඩල එකඟතාව ලබා ගැනීම පූර්ව අවශ්‍යතාවයක් වේ. A3 එම තත්වය රජයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී බාධාවක් නොවන බවට නිරීක්ෂණය කරන අතර පෞද්ගලිකකරණය සිට මේ දක්වා විවිධ පොදු කටයුතු සඳහා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන ඉඩම් වලින් හෙක්ටාර් 13,900ක් මේ වන විට නිදහස් කර ඇත. තවද වැවිලි සමාගම් යටතේ පාලනය වන වතු ප්‍රජා විසින් භුක්ති විඳිනු ලබන වතු නිවාස සඳහා පානීය ජල පහසුකම්, විදුලිය වැනි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සැපයීම, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ විෂය පත්‍රයට අයත් වන යටිතල පහසුකම් සැපීමේ කාර්යභාරය, එම අමාත්‍යාංශ යටතේ ඇති වැවිලි මානව සංවර්ධන භාරය ප්ලාන්ටේෂන් හියුමන් ඩෙවලොප්මන්ට් ට්‍රස්ට් විසින් ඉටු කරනු ලැබේ. ඒ අනුව වතු ප්‍රජාවට යටිතල පහසුකම් සැපීමේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රාදේශීය වැවිලි සමාගම් විසින් සිය සේවක සේවිකාවන් පදනම් කරගෙන වාර්ෂික භාරයක් මානව වැවිලි සංවර්ධන භාරය වෙත ගෙවීම කරනු ලැබේ. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ බවට වාර්තා වී තිබේ නම් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ වෙත දන්වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය මැදිහත් කිරීමේ හැකියාව ඇත. A4 අදාළ නොවේ. Ä අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මෙතන අතුරු ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි ගරු ඇමතුමා thank you very much for your answer. But this is a national problem. I would like to ask. Honorable Speaker, in this country, there's a national policy. National policy for the educational, national policy for the health. So according to this, the Honorable Minister answer is that's okay. So the plantation people are not included for the national policy. අපි ජාතිගේ ප්‍රතිපත්තිය ඇටියට, ශ්‍රී ලංකා ප්‍රවේශයේ ඇටියට වතුකර ජනතාව මේ ජාතික ප්‍රතිපත්ති සෞඛ්‍යයට සහ අධ්‍යාපන වතු කම්පණිකාරවලකට යන්න ඕනද? Sir, honorable speaker, මේතුමාටම දොස් කියනවා නෙවෙයි, ගරු ඇමතුමා මේක බලන්න, මේක හරි ප්‍රශ්නයක් අපිට වෙලා තියෙනවා. ලංකාවෙන් 15,000 වතුකර ජනතාව ඉන්නවා. එතකොට ලංකාවේ ඉන්නේ ඔෆිෂියල් ඩිස්ත්‍රික් 25න් ගරු කතානායකතුමා ඩිස්ත්‍රික් 10කින් ඉන්නවා වතුකර ජනතාව. මොණ්ඩරගල, බදුල්ල, මාතලේ, කැන්ඩි, නුවරළිය, කෑගාල, රත්නපුර, දෙනියාය, මාතර, කඩතර ඩිස්ත්‍රික් 10. මේ ඩිස්ත්‍රික් 10කම පුද්ගලයන් 3 දෙනෙක් තමයි රන් කරන්නේ. ඩිස්ත්‍රික් 10ම ඉඩමුත් වැඩි. මහා පරිපාලන ඉඩමුත් කියන්නේ මේ වතු අංශේ. ඒ වතු ඉඩම් මේ ඔක්කොම පාලන කරන්නේ ලංකාවේ 3 දෙනෙක්. බිස්නස් මැන්ලා 3 දෙනෙක්. ලක්ෂ බලක්. ඒත් අපිව
ඒ කම්පනිකාරයට එග්‍රිමට් ලියනකොට අපිවත් දීලා තියනද? අපේ ජනතාවත් දීලා තියනද? අපි මේ ජාතික ප්‍රතිය ඡන්දදායක නම් ජනාධිපති තෝරන්න මේ ලක්ෂ වාර ඡන්ද දානවා නම් පාර්ලිමේන්තුවට දානවා නම් පරත් සභා දානවා නම් අනිත් සෑම දෙයකටම මේ වතුකර ජනතාව ඉදිරිපත් කරනවා නම් අයි අපි විතරක් මේ ජාතික ප්‍රතිපත්තිය අරන් නැත්තේ සෞඛ්‍ය සාධ්‍යවන්ට අපි විතරයි ලයික් ගන්න වතු අධිකාර ලියුම් දෙන්න ඕන. ගෙවල්ලා දන්න ඉන්දියන් ආදරේ 10,000 houses they are willing to give Indian government. Companies people are saying we can't give the land. So where are we? Why this ill treatment? So this is the problem. Garubata Nayakathuwane man poduwen kiyanna me rate LTT yuddha thiyena kota wathukara janathawa LTT support karana Lankawath ekka thibuna hitiya garu ape garu hitama janathuma inna manila janathuma sampurna hitiya ethumath ekka etukota JP hitiya JP inna kota wathukara janathawa me rate aadare kara api theema kara COVID-19 dawasath hemadaama wette kiya apita denna karuna kala jaathiya thinduwak denna wathukara janathawa avurudu 200ක් February maasa 22kata avurudu 200ක් පරම්පරාව අයක් එතකොට මේ පාර්ලිමේන්තුවේ මේකට තීන්දුවක් ගත්ත නැත්නම් අපි මොනවා කරද මෙතත් ඉන්නවා අපි 9 දෙනෙක් පත් නියෝජනය කරගෙන යතුමලා ඒක නිසා අපිට මේ අවුරුදු 200න් හරි මේ පාර්ලිමේන්තුවෙන් අපි සියලුම කට්ටි ආණ්ඩු පක්ෂ විපක්ෂ ඔක්කොම ඉතලා අපිට ජාතික ප්‍රතිපත්තිය අපි ඉන්නව නැද්ද මොනවද සර් කක්කුසියක් හදන්න වතු සුපිරියෙ ලියුමක් ගන්න ඕන නම් ලයිට් එකක් ගන්න සර් වතු අධිකාරතුම අස්සකට තමයි ලයිට් දෙන්නේ ලයිට් දෙන්න නැත්නම් සර් ස්කෝර එක සර් මොනවද සර් අපි සර් කොහොමද සර් අපි ඉන්නේ ජාජාවතර මාත්‍ය කාලේ ඉඳලා අපි ඉන්නවා අපි මේ කරේන අපිට මොනස වෙලා තියෙන්නේ සේ රෝගල් ටිකට් නැහැ බබා හම්බෙන්න ඕනද ඉන්න වත්තේ සුපේ ලියුමක් අරගෙන බබා හම්බෙන්න සර් මේක කරන්න පුළුවන්ද සර් සර් මේක මොනාරි අපිට කරන්න සර් අපේ ළමයි හොඳ ඉගෙනගෙන ඉන්නවා යාපන දිස්ත්‍රික්කයේ සර් දිස්ත්‍රික් කුසාවියෙන් නීතියතුම මේ ජජ් ඇවිල්ලා ආගරපතන ඕල්බ්‍රුක් වත්තේ දරුකන් අම්මගේ පුතා ලෙච්චස්ටර් ඉන්නවා ඒ ළමයි අධ්‍යාපන ඉගෙනගෙන ඉවර තියෙනවා අපේ ශ්‍රී ලංකාවට නැගති නිදාස අධ්‍යාපන නිදාස සෞඛ්‍ය දීපකට අපි ඒකට වඳිනවා මේ රටට ආදරය කරන මිනිස්සු අපි ජාතිවාදයක් නැහැ සර් ආගම් බේදයක් නැහැ අපි ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකා රටට අපි ආදරය කරනවා නේද සර් අපිට ඉල් ට්‍රීට්මන්ට් නේ සර් සර් මේ බලන්නකෝ සර් අපි කාර්ය අමතුම උගත් අමතුම අමතුමට පෞද්ගලික දොස් කියන සර් මේකට මේ පාර්ලිමේන්තුවෙන් සර් සර් උත්තරී විශේෂ ප්‍රබලිය කෙනෙක්ට කතානායකතුමනා අපි හිටමු ජනතුමා ඉන්නවා අනාගතයේ එන්න ඕන ජනතුමා ඉන්නවා අපිට තීන්දුවක් දෙන්න සර් මේක නැත්තම් සර් අපිට මෙතන වැඩක් නැහැ සින්ද කොහොමද අපි කරන්නේ සර් මේක මේක සර් සර්ලා කියන්නේ මේක ජාතික ප්‍රේමන් සර් අපි කිව්වද 1992 කින් අපි මිනිසුත් එක්ක ජී ලියලා දීලා කම්පණි කාරට මිනිසුත් එක්ක දීලා අයිතිකාර තුන් දෙනෙක් සර්ලා දන්නවා මම නම් නමෝන්න කියන. එයාලා තමයි මේ ඩිස්ත්‍රික් 10 ම අයිතිකාරයෝ. අධිකාර ජනාධිපතිම කියලා තියෙන ෆුඩ් සිකියුරිටි. How we can implement the food security? The lands are belongs to private. We can't do that sir. Abandon sir. Sir 9000 hectares land abandon sir. ගරමතුම සාති කරයි. Sir 9000 hectares land sir. How we can build the silonti sir? අපි silonti sir dollars නෑ කියලා සර්. Sir ගඳ උඩට හොඳ climate තියන තියාදන්න. ගරු ජනාධිපතිතුමා අධික ජනාධිපතිතුමා අපේ මහින්ද රාජපක්ෂතුමාට නුවරෙන් කිව්වා ගෙවල් අදලා සියදම කරලා එක තේකස්කවත් ගලවන්න දෙන්නේ නැහැ කියලා. සර් තේකස් ඔක්කොම කෙලේ වෙලා සර්. එබැන්න සර් දෙනිය අය ගන්න සර්. දෙනිය වැස් බවලි ගෲප් කොහෙද නැහැ. ඒස් ගෲප් එක නැහැ. දෙනිය අය ගෲප් එක නැහැ. එතකොට එනසල් වත්ත කෙලේ වෙලා සර්. එතකොට සර් කොහමද සර් ෆුඩ් සිකියුරිටි අපි ඩෙවලොප් කරන්නේ? කන්ටේනර් කොහමද සර් ඩොලර්ස් කියන්නේ? 125ක් තියෙන කුඩා තේවතු කට්ටිය ඉදම් ප්‍රමාණය අඩුයි. 175ක් දෙන ස්ථාන නිෂ්පාදනය කරනවා. 175ක් ඉදන් තියෙන කම්පැනි කරා සර් 125ක් නිෂ්පාදනය කරේ සර්. මේ අපි ඔක්කොම වගේ කිව්වක නේ සර්. කොහමද මේ ඩොලර්ස් එන්නේ? සර් මේකෙන් ගලවන්න මේ ඇග්‍රීමන්ට් එකෙන් අපේ গোল্ডන් ෂෙයාර් හෝල්ඩර් එවිලා ට්‍රෙසරි සෙක්‍රටරි නා සර්. ට්‍රෙසරි සෙක්‍රටරි গোল্ডන් ෂෙයාර් හෝල්ඩර් සර්. গোল্ডන් සෙක්‍රටරි කරලා අපි ශ්‍රී ලංකාවේ හිටියද සර්. අපි නිදාස ජීවිත දෙන්න දෙන්න කියන සර්. අපි ඊළඟින් ලන්නේ සර්. වතුකර දැන්න තව ඊළඟින් ලන්නේ කවදාවත්. අපිට නිදාස යටතල පාසුකමත් එක්ක මේ රටට ආදරය කරලා රට ආර්ථික ශක්තිමත් කරන තමයි ලෑස්ති. අපි වතු සුපරින්න කම්පැනි කාටත් පස්සේ යන්න බෑ සර්. මේක තීන්දුව ගන්න සර් මේ ජාතික ප්‍රතිපත්තිය තීන්දුව ලංකාව මොනවද ගන්න ඒ විදිහට අපිත් එකතු කරගන්න සර් අපි අයි වෙන් කරන්නේ
වමසරිය මතුමා
මගේ වේදනාව සම්පූර්ණයෙන් අපිට තියෙන එතුමා කියපු කාරණේ සම්පූර්ණ සත්‍යක් හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මැතිතුමාගේ කාලෙදී මේ වතු බදු මේ සමාගමකට ලබා දෙන්නේ ඉතාම දුර්වල කිවිසුමකින් ඒ නිසා රජයේ ප්‍රදු ප්‍රමුඛ කාර්යයන්ටත් මෙතුමා කියන විදිහට මේ අහිංසක ජනතාවට පදිංචි වෙන්නත් ඉඩම් ලබා ගැනීමේදී මේ වතු සමාගම් වලට අපිට ආයතුව තිබෙනවා. ඉතාම දුර්වල කිවිසුමක්. ඔවුන් මේ රටේ එතුමා කිව්වා වගේම හෙක්ටාර් 70,000ක් වතු සමාගම් සතු ඌණේ උපජිතව තියෙන්නේ. තේ ටික වවන්නේ නැහැ, නැවත ප්ලාන්ට් කරන්නේ නැහැ, රබර් වවන්නේ නැහැ, පොල් වවන්නේ නැහැ, නිග්ලෙක්ට් කරලා තියෙන්නේ. මෙතුමා ඉල්ලීම සාධාරණ ඒ නිසා මේ පහුගිය ජන අපේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු කාලේ එතුමා යෝජනාවක් ගෙනාවා මේ ඌණුවේ උපජිත ඉඩම් කැබිනට් මණ්ඩලයේ අනුමත කරා නැවත රජයට පවරා ගත යුතු. ඒක නීති කැටුම්පත් සම්පාදකට යවලා තියෙනවා. ඒක නීති කැටුම්පත් සම්මත කරන්න අවශ්‍යයි. අපිත් අත් දෙක මුස්සලා කියනවා ඡන්දේ දෙනවා මේ ඉඩම් නැවත රජයට පවරා ගැනීම සඳහා අපි නීති සම්පාදනය කරන්න ඕනේ. ඒ කටුත් අපි ආරම්භ කළ තියෙන කරන්න අවශ්‍යයි. කවර රජයකින් හරි ඉතාම දුර්ලභ කිවිසුම් වල 1992 ලබා දීපු මේ ඉඩම් නැවත රජයට පවරාගෙන වතු ජනතාව විරුණුත් අනෙකුත් කාර්යසාර ලබා දෙන්න අවශ්‍ය කියලා මමත් එකඟ වෙනවා. අපි ඒක කරන්න ඕන.
බොහොම ස්තුතියි. දෙවන වටේ
තුන්වෙනි
ප්‍රශ්නය දෙවනි වටේ කරු අධ්‍යාපන ඇමතුමා පිළිතුර සභාගත කරනවද? හතරවන ප්‍රශ්නය සභාගත කරනවද?
කථානායකතුමනි හතරවෙනි ප්‍රශ්නෙට සති දෙකක් අල්ලා ඉල්ලා සිටිනවා.
පස්වෙනි ප්‍රශ්නය හයවෙනි ප්‍රශ්නය බොහොම ස්තුතියි. 27-2 යටතේ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු කථානායකතුමනි ඔබතුමාගේ අවසරය පරිදි මට ඊට පෙර වැදගත් කරුණු තුනක් මේ සභාවට ඉදිරිපත් කරන්න තිබෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමත් මේ සභාවේ සිටිට මොහොතේ ඔබතුමත් අපේ සභානායකතුමත් පුන පුනාම මාස ගණනාවක් මුළුල්ලේ මං ඉදිරිපත් කරපු වැදගත් ප්‍රශ්නයක් තිබෙනවා. උපාධිධාරීන් 465 ප්‍රශ්නය හැමදාම ඔබතුමන්ලා කියනවා කරනවා 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 කියලා. මේ 465ට අර උපාධිධාරීන් 60,000ට රැකියා ලබා දුන්නු වැඩසටහනෙන් අයින් වෙලා තිබෙන්නේ පරිපාලන දෝෂ නිසා. වෙනත් පොඩි පොඩි සුළු සුළු ආයතනික අඩුපාඩු නිසා. ඉතින් ගරු අග්‍රාමාත්‍යතුමනි බොහෝම කාරුණික විල්ලීමක් කරනවා. මේ 465 ප්‍රශ්නේ මම ඇත්ත වශයෙන්ම 2022 8 මාසේ මම මේ කතා කරේ. අහන අහන වෙලාවම ඔබතුමා කියනවා කරනවායි කියලා. සුසිල් ප්‍රේමචන්ද මැතිතුමත් කියනවා ඔව් කරනවායි කියලා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කාරුණිකව මේක වහාම ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න. ස්තුතියි. ගරු කථානායකතුමනි
අගමැතිතුමා
11:08 අසන ලද මේ ප්‍රශ්නය ගැන අපි කටයුතු කරමින් තිබෙන බව පසුවත් සඳහන් කරා. ඒ පිළිබඳ මා පැහැදිලිව දීලා තියෙන ප්‍රතිඥාව නොවැම්බර් 8 දින හැන්සාඩ් පත්‍රයේ 22 පළ වෙනවා. ඒ ගැන අපි කටයුතු කරමින් ඉන්න ඔබතුමා ඒ විශ්වාසය තියන්න.
බොහොම ස්තුතියි. ගරු කථානායකතුමනි පහුගිය දිනවල කෘෂිකාර්මික දිස්ත්‍රික්ක ගණනාවක ඇවිදෙන අවස්ථාවේ බරපතල ගැටලුවක් නිර්මාණය වෙලා තිබෙනවා. මං හිතන්නේ ඔබතුමාගේ දිස්ත්‍රික්කයටත් මේක බලපාන. මේවර මහකන්නේ ගොයම කහපැහැගැන්වීමේ රෝගය, මූල ගැටිති වටපණු රෝගය සෑම දිස්ත්‍රික්කයකම පාහේ මේ වන විට වාර්තා වෙලා තිබෙනවා. මේ මූල ගැටිති වටපණු රෝගය හෙවත් නෙමටෝඩා රෝගයේ රෝගකාරකයා ඉතා භයානක බව කෘෂිකර්ම අමාත්‍යංශ විසින් සඳහන් කර තිබෙනවා. නිවේදනයන් නිකුත් කරන කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර මූල ගැටිති වටපණු රෝගය හෙවත් නෙමටෝඩා රෝගයට හේතු වී ඇතියයි සැක කරනවායි කියලා. තවද රසායනික පොහොර තහනමක් සමග විවිධ ආයතන කාබනික පොහොර සකස් කළමුත් විධිමත් ක්‍රමවේදී අනුගමනය කර ඇද්ද නැද්ද යන සැකය පිළිබඳව කෘෂිකර්මාන්තය අදහස් පළ කරයි. කෙසේ නමුත් ගොවීන් චෝදනා කරනවා රජය විසින් ලබා දුන් කොම්පෝස් පොහොර භාවිතා කිරීමත් සමග ගොයම කහපැහැගැන්වීමේ රෝගේ වාර්තා වී ඇති බවයි. නෙමටෝඩා හේතුවෙන් සමස්ත මහකන්නේ වගාවෙන් 10% ප්‍රමාණයකට හානි වී ඇති බවත්, එනම් දල වශයෙන් හෙක්ටයර් 80,000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට මේ තත්ත්වයට ගොදුරු ඇති බවත් මේ හේතුව නිසා 20%ක් ඉක්ම වුණු අස්වනු හානියක් වාර්තා විය හැකි බව මහාචාර්ය අරුණ කුමාර කෘෂි විද්‍යාපීඨයේ රුහුණු විශ්වවිද්‍යාලය එතුමා සඳහන් කරලා තිබෙනවා. රජයේගත් අත්නෝමතික තීරණය නිසා අවිධිමත් ලෙස කාබනික ද්‍රව්‍ය නිපදවා ගොවීන් අතර බෙදා දීම කර ඇති බවත් ඇතැම් ස්ථානවලින් ගන්නා පස් කොම්පෝස්ට් ලෙස යෙදවුවොත් මෙම වටපණු රෝගය ඇතිවිය හැකි බවත් එහි මූලාශ්‍රය සොයා එය නැවත ඇතිවීම වැළැක්විය යුතු බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාර්මේ මහතා විසින් පෙන්වා දීලා තිබෙනවා. ගරු කථානායකතුමනි, ඇත්ත වශයෙන්ම වගාවන් සඳහා 100%ක් කාබනික පොහොර යෙදවීම සඳහා රජයේගත් අත්නෝමතික තීරණවල ප්‍රතිඵල අදටත් ගොවි ජනතාවට විඳීමට සිදුව තිබෙනවා. අද ගොයම් කහපැහැ ගැන්වීම හෙවත් මූල ගැටිති වටපණු රෝගය නෙමටෝඩා රෝගය රටපුරා පැතිර ගොස් තිබෙනවා. ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර භාවිතයේ මීට ප්‍රධානතම හේතුවයි. මහකන්නේ ගොයම් විනාශය කෙරෙන මෙම මූල ගැටිති වටපණු රෝගය මේ වන විට රටපුරා ව්‍යාප්ත වෙමින්
පවතින.
එසේනම් මෙම රෝගයේ හේතුවෙන් විනාශ වන වගාවන් සඳහා වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් රජය ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක මං ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් අහන්න
කැමතියි.
ඉක්මන් කළා කියන්න
විපක්ෂ නායකතුමා අහපු ප්‍රශ්නය පිළිබඳව එතුමා මේ කලින් කියලා නෙමෙයි දැන් ඇහුවේ. නමුත් මම මේකට පිළිතුරක් දෙන්න ඕනේ. ඔබතුමා කිව්ව කාරණය පිළිබඳව මේ වන විටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ ප්‍රදේශවලට ගිහිල්ලා අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඒකෙදි පැහැදිලිව තවම හඳුනාගෙන නැහැ මේ කියන කාරණය පිළිබඳව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිල වශයෙන් ප්‍රකාශයක් කළා නැහැ. මට මේ අධ්‍යක්ෂ ජනරාල්තුමීගෙන් මම අද උදෙත් විමසුවා මේ ලෙඩ හැදෙන්න හේතුව පිළිබඳව තවම අවසාන නිගමනයකට ඇවිල්ලා නැහැ. විවිධ මත තියෙනවා, විවිධ දේවල් තියෙනවා. නමුත් අපි කරන්නේ දැන් සිද්ධියට මුල හොයන එකට වැඩිය ඒකට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම. මේ වන විටත් අපේ සියලු නිලධාරීන් ඒ අංශවලට යොමු වෙලා අවශ්‍ය ඒකට අවශ්‍ය ප්‍රතිකාර යොදමින් තිබෙනවා. ඒ වගේම ඔබතුමා කිව්වා 10%ක ප්‍රමාණයක් කියලා, ඒ වගේම 20%ක අස්වැන්න අඩු වෙනවා කියලා. ඒකේ එහෙම තත්ත්වයක් නැහැ. මේක එහෙම තත්ත්වයක් අපිට වාර්තා කරලා නැහැ. ඊට වඩා අඩු ප්‍රමාණයක්, බොහෝ අඩු ප්‍රමාණයක් තියෙන. නමුත් අපි ඒක ගණන් හිලව් බොරුවට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනදී. කෙසේ වෙතත් අපි මේ තත්ත්වය පාලනය කරන්න කෘෂිකර්ම අමාත්‍යාංශයත් දෙපාර්තමේන්තුවත් අපි අවශ්‍ය පියවර ගන්නවා. ඒ සඳහා මූල්‍යමය අවශ්‍යතාවයක් තියෙනවා නම් ගොවි ජනතාවට ඒක යොදා ගන්න බැරි නම් ඒ වගේම පැතිරීම් බලක්ව ගන්න අපි අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනත් ලබා දෙන්න එකඟතාවය පළ කරලා තියෙනවා. එනිසා අපි ඉදිරියේදී කියන්නම් මේ හැදුනේ කොහමද, මොකද්ද හේතුව කියන එක පිළිබඳව ඉදිරියේදී කියන්නම් තවම එහෙම කිසිම ආකාරයක මේ තීන්දුවක් අරගෙන නැහැ ප්‍රකාශයට පත්.
බොහොම ස්තුතියි එතුමා. එතුමා ඔව්
ගරු කථානායකතුමනි, අවසාන වශයෙන් 27 ප්‍රශ්න අහන්නට පෙර මට තියෙනවා ඔබතුමාට බරපතල ගැටලුවක් ඉදිරිපත් කරන්න. ඒක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටුණු ගැටලුවක්. ඔබතුමා හොඳින් දන්නවා මැතිවරණ කොමිෂන් සභාව විසින් ව්‍යවස්ථාපතිව සහ පළාත් පාලන මැතිවරණ පනත 262 වන අධිකාරිය 5.1.2 හරහා ලැබී ඇති බලතලට ප්‍රකාරව පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. එයට අදාළව දිස්ත්‍රික් තේරීම් කා බාර නිලධාරීන් පත් කරලා තේරීම් බාර නිලධාරීන් සහ සහකාර නිලධාරීන් පත් කරලා ගැසට් පත්‍රයකට නිකුත් කරා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104.4 වගන්ති 90 සියලුම රාජ්‍ය නිලධාරීන් ව්‍යවස්ථාපිත මණ්ඩල සංස්ථාතුළු සියලුම නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්වලට අනුකූලව කටයුතු කළ යුතුයි සඳහන් වෙලා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් නොසලකා හැරීම, ඊට අනුව ක්‍රියා නොකිරීම, වසර 3ක සිරදඬුවමක් සහ රුපියල් 100,000 නොඅඩු දඩයක් හෝ ඒ දෙකම ලබාගත හැකි වරදක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104(1)(a) වගන්තියේ දක්වලා තිබෙනවා. මෙහෙම තියෙද්දි ගරු කථානායකතුමනි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලියුමක් යවලා තියෙනවා 104 වගන්තිය උල්ලංඝනය කරලා ඩිපොසිට්ස් බාර ගන්න එපයි කියලා, අපමුදල් බාර ගන්න එපයි කියලා, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සමස්ත පරිපාලනයට නායකත්වය දෙන්නේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා. මේක මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමක්. ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියෙක් මෙවැනි ලිපියක් නිකුත් කිරීම ඉතාමත්ම වැරදි, ඒක වැරදි පූර්වාදර්ශයක්. ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමති ගරු කථානායකතුමනි, ඇත්ත වශයෙන්ම දැන් මේක බරපතල සිද්ධියක්.
ඒක ඇත්ත ඔබතුමාට ඔබ වෙනම මතක
කරන්න. ඇත්ත වශයෙන්ම මේ නිලධාරියාට විරුද්ධව නැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන්නට ඕන. අපි අහන්න කැමති මෙවන් නැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා අප මුදල් තැන්පත් කරන දින, නාම යෝජනා දින තීන්දු කරමින් පස්සේ මොන අමනෝඥින්ද මේ අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් ගත්තේ මෙහෙම ඩිපොසිට්ස් බාර ගන්න එපයි කියලා? ඒ ඩිසිෂන් එක තමයි ඩිස්ත්‍රික් සෙක්‍රටරිස්ලාට යවලා තියෙන්නේ. ඉතින් බොහොම පැහැදිලි ගරු කථානායකතුමනි, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂා කරන්නට ඕන, නැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය රැකගන්නට ඕන, රාජ්‍ය නිලධාරින්ගේ ස්වාධීනත්වය රැකගන්නට ඕන. මෙතන සිදු වෙලා තිබෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. කැබිනට් එකත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවා. මොකද මේ ආණ්ඩුවට තියෙනවා මේ නැතිවරණ බීතිකාව. නැතිවරණ වලට බයයි. නැතිවරණට බය, කශේරුකාවක් නැති දේශපාලන නිවටය කොට්ටාසයක් ඉන්නේ. ඒ නිසා මම මේ අවස්ථාවේ කියන්න කැමති, ඔබතුමා මැදිහත් වෙන්න මේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරපු අයට දනුවන් දෙන්න ඕන. දැන් හපුහින්න මහත්තයාට කොමිෂන් සභාව හමු එන්නේ කිව්වහම මේ රටේ ලොකුම දෙන්න කෝල් කරලා කියලා දිනවා යන්න එපයි කියලා. ඒ මිනිස්සයා ටෙලිෆෝන් කෝල් එකත් වහගෙන ඕෆ් කරලා ගිහිල්ලා තමයි හම්බ වෙලා තියෙන්නේ. මේක තිත් ඇත්ත. බොරුවන් නම් රෙකෝඩ්ස් ගන්න. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා ලැජ්ජයි මේක. ඒ නිසා මම එකක් කියන්න කැමතියි.
මේ අනවශ්‍ය ප්‍රශ්න.
මම එකක් කියන්න කැමතියි.
ඔව් වගේ මැතුමා.
දැන් මම අගම කියන්න එපා.
බොරු කියන්න එපා. බොරු ඕම ඉන්න. මම නෑ. ඔයාගේ කතා කරන විදිය අපිට තේරෙනවනේ. ඔයා කතා කරන විදිය තේරෙනවා. මේ රටේ ලොකු එක්කෙනා ජනාධිපති. ඊට පස්සේ තනතුරු අනුව මම ඉන්නේ. මේ බොරු කතා කියන්න එපා. ඇත්ත කතාව කියන්න. බොරු කතා කියන්න එපා.
මේක සහයෝගය දෙන්න
ඔබතුමා. ලැජ්ජනේ විපක්ෂ නායකතුමා බොරු කියන
සත්‍යද
ඔබතුමාට නොමග යවලා ඔබතුමාට ඔය කේලම් කියන මිනිස්සුන්ගෙන් ප්‍රවේශක් වෙන්න මම කියන්නේ එච්චරයි.
හරි විපක්ෂ නායකතුමා.
වැකරි අතකොළුවෙක් ඉන්නවා අර කාමරේ ඇස්සේ මයික්
දීලා තියන්නේ.
ගරු කථානායකතුමනි, මම ඔබතුමාට කියන්න කැමති, ටෙලිෆෝන් ඕෆ් කරලා හපු ඉන්න ගිහිල්ලා කොමිෂන් සභාවේ
කතා කරලා 27 2 අතර ප්‍රශ්නේ ගන්න
අහලා තිනවා. ඊට පස්සේ අහලා තිනවා ඔයාලා අපි කිව්ව කතාව කාට හරි කිව්වද කියලා. ලැජ්ජයි ලැජ්ජයි. කොන්නේ
27 2 අතර ප්‍රශ්නේ ගන්න
මට කියන්න කිසිම හේතුවක් නැහැ ගරු කථානායකතුමනි.
මගේ 27 2 අතර ප්‍රශ්නේ ගන්න.
27 2 ප්‍රශ්නේ මම කතා කරන්න. ගරු නෑ කිසිම තරහක් නෑ. ඒකට කියන්නේ වේගවත්ව කරුණු දැක්වීම. තරහක් නෑ. ඇයි ඉතින් ඔයාගේ අගමැතිතුමත් එහෙමනේ කරන්නේ. දැන් නම් ඉතින් පොඩක් හුලම් බහලා යගේ.
හරි දැන්
වේගය බහලා.
තුමාගේ 27 2 අතර ප්‍රශ්නේ ගන්න වේගයෙන්ම.
දැන් අගමැති පියන් වෙලා. ඒකයි.
ඒක වේගයෙන්ම ගන්න.
දැන් අගමැති පියන් වෙලා ඒකයි ප්‍රශ්නේ.
ඔබතුමා
අරු කථානායකතුමනි හෝමියෝපති.
ඔව් අගමැතිතුමා.
කියන්නනේ අගමැති පියන් කිව්වේ තුමාගේ ආදරණීය පියා. මේ සභාවේ තමයි කිව්වේ මම නෙමෙයි.
ඔව් මගේ තාත්තා අගමැති පියන් කියලා කිව්වා. හැබැයි එයා පියන් හැටියට වැඩ කරේ නැහැ. එයා අගමැතිකම ඉඳගෙන ජනාධිපති හැටියට වැඩ කරා.
ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාගේ 27 2 අතර ප්‍රශ්නේ ගන්න.
පොරළුකොඩ සිංහයා තුරුදහන් වෙලා. අද තමුන්නාන්සේ
27 2 අතර ප්‍රශ්නේ ඔය වේගයෙන්ම ගන්න.
තමුන්නාන්සේව චප්ප කරලා. නෝ අභිමානේ තමුන්නාන්සලාට. කෝ කසේරුකාව. කෝ පෞරුෂත්වය.
දෙකම නැහැ. ඔබතුමා ඕක කරන්න.
ඒ තාත්තා අගමැති පියන් කිව්වාගේ තමයි හැබැයි වැඩ කරේ ජනාධිපති
හැටියට.
ජනාධිපතිවරයෙක් වගේ වැඩ කරේ. ඒක හොඳට මතක තියාගන්න.
ඔබතුමා ඒක
තමුන්නාන්සේ වගේ නෙමෙයි.
හරි.
තමුන්නාසගේ සෙරපුසුප් බොන්න කියන.
හරි.
අරු කථානායකතුමනි. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය අතුරු ආබාධ නොමැති ලාභදායි මෙන්ම මෙරටට සුදුසු වෛද්‍ය ක්‍රමයක් වශයෙන් හඳුනාගත හැකි. පිළිකාව, දියරඩියාව වැනි නිදන්ගත රෝග මෙන්ම පසුගිය කොවිඩ් වසංගත සමයේදී රෝග බෝ වීම වැළැක්වීම උදෙසාද යොදාගත හැකි ඖෂධීය ක්‍රමවේද රසක් මෙම හෝමියෝපති වෛද්‍ය ක්‍රමය සතු වෙනවා. මෙරට හෝමියෝපති වෛද්‍යවරු ලියාපදිංචි කිරීම, හෝමියෝපති අධ්‍යාපන ක්‍රමය දියුණු කිරීම, ඖෂධ හා නිෂ්පාදනවල ප්‍රමිතිය වර්ධනය කිරීම ආදී බොහොමයක් කාර්යයන් සිදු කරනු ලබන්නේ හෝමියෝපති වෛද්‍ය සභාව මගින්. දැනට තාවකාලිකව ලියාපදිංචි හෝමියෝපති වෛද්‍යවරු වශයෙන් 200කට අධික වෛද්‍යවරු සංඛ්‍යාවක් සේවයේ නිරත වන අතර වෛද්‍ය සභාවේ ස්ථිරව ලියාපදිංචි වැත්තේ වෛද්‍යවරුන් 183 දෙනෙකු පමණක් බවට තොරතුරු වාර්තා වෙනවා. 2008 වසරේදී මෙම ස්ථිර වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් වෛද්‍ය සභාව විසිරුවා හැරීමට කටයුතු කරනු අතර 2019/5/15 දින CA/RICH/87/2013 දරණ උසාවි නියෝගයේ මගින් වෛද්‍ය සභාවේ සමිකීන් වශයෙන් පත් කළ යුත්තේ ස්ථිරව ලියාපදිංචි වෛද්‍යවරුන් පමණක් බවට තීන්දුව ලබා දී තිබෙනවා. එසේ තිබියදී අධිකරණ නියෝගයට පරිබාහිරව හෝමියෝපති වෛද්‍ය සභාව පත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. එබැවින් නීත්‍යානුකූල වෛද්‍ය සභාවක් පත්කොට මෙරට හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ උන්නතිය උදෙසා රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. ඒ අනුව මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙනවා. දැනට පත් කර ඇති හෝමියෝපති වෛද්‍ය සභාව රජය පිළිගන්නේද? මෙම වෛද්‍ය සභාව පත් කරන ලද්දේ කුමන නීතිමය පදනමක් යටතේද? ඒ සඳහා නීතිපතිගේ උපදෙස් ලබාගෙන තිබේද? එසේනම් දැනට පවතින වෛද්‍ය සභාවේ සාමාජිකින් සංඛ්‍යාව කොපමණද? එම සාමාජිකින් කවුරුන්ද? සාමාජිකින් සතු සුදුසුකම් කවරේද යන්න මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? 2019/5/15 වැනි දින ලබා දී ඇති අධිකරණ තීරණය මගින් නව වෛද්‍ය සභාවක් පිහිටුවීමට නියෝග කර තිබෙනවා. එම නියෝගය අනුව වෛද්‍ය සභාව අලුතින් පිහිටුවීමට රජය කටයුතු කර තිබේද? නොයසේනම් මේ මන්ද ඒ සඳහා වගකිව යුත්තේ කවුරුන්ද? අධිකරණ නියෝගය අනුව ලියාපදිංචි වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් නව වෛද්‍ය සභාවක් පත් කිරීමට රජය ඉදිරියේදී කටයුතු කරන්නේද? ඒ සඳහා නිත්‍යානුකූල ඡන්දයක් පැවැත්වීමට කටයුතු කරන්නේද? එසේනම් මේ කවදාද? මෙරට හෝමියෝපති වෛද්‍යවරු ලෙස ලියාපදිංචි වීමට තිබිය යුතු අවම සුදුසුකම කවරේද? මෙම වෛද්‍යවරු ලියාපදිංචි කිරීම සඳහා වෛද්‍ය සභාව මගින් විභාගයක් පැවැත්වීමට කටයුතු කර තිබේද? නිත්‍යානුකූල නොවන වෛද්‍ය සභාවක් විසින් පවත්වනු ලැබූ විභාගයක් වළංගු විභාගයක් ලෙස රජයේ සලකන්නේද? කැබිනට් මණ්ඩල අනුමැතියකට අනුව 2008 වසරේදී පිහිටුවීමට කටයුතු කරනු ලැබූ හෝමියෝපති වෛද්‍ය විද්‍යාලයේ කටයුතු මෙතෙක් ආරම්භ නොවීමට හේතු කවරේද? මෙරට හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ ක්‍රියාත්මක වන රෝහල් කොපමණ සංඛ්‍යාවක් පවතීද? ඒ මොනවාද? වාර්ෂික මෙම රෝහල් මගින් කොපමණ පිරිසක් සේවාවක් ලබා ගන්නේද? මෙම රෝහල් සඳහා කොපමණ මුදල් වාර්ෂිකව රජය විසින් වැය කරනු ලබන්නේද? ඒ ප්‍රමාණවත්ද? හෝමියෝපති වෛද්‍ය ක්‍රමය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට රජයට සහතික විය හැකිද? මේ නිවැරදිව පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? හෝමියෝපති වෛද්‍ය ක්‍රමය සඳහා මෙරට භාවිතා කරනු ලබන ඖෂධ වර්ග කවරේද? එම ඖෂධ මෙරට ප්‍රමාණවත්ව පවතීද? එම ඖෂධ මෙරටට ආනයනය කරනු ලබන්නේ කුමන රටවල්ද? ඩොලර් අර්බුදයේ මෙම ඖෂධ ආනයනයට බාධාවක් නොවන බවට රජයට සහතික විය හැකිද? පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.
පානායකතුමනි, හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන්ුත් ඉතා පිළිගත් විශිෂ්ට වෛද්‍ය ක්‍රමයක්, අතුරු ආබාධ රහිත වෛද්‍ය ක්‍රමයක්, අපේ රටේ ස්ථාපනය වී ප්‍රතිකර්ම සිදු කරන වෛද්‍ය ක්‍රමයක්. විශේෂයෙන්ම ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු සැපීමේදී ඔබතුමාගේ ගෞරවනීය අවධානය යොමු කරනවා. මේ ඉදිරිපත් කරන ගැටලු සහ ප්‍රශ්න මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින කරුණු. උපරමාධික ශ්‍රේෂ්ඨාධිකරණය විදිහට ඉදිරිපත් කළ තියෙන SC Appeal 66 20 Appeal දැන්ටමත් විභාගයෙන් පවතිනවා. ඒ නිසා ඔබතුමා අවසර දෙනවා නම් බොහෝ විට මේ ඉදිරිපත් කරන කරුණු එම පාර්ශව කාර්යයන්ට කවර ආකාරයේ බලපෑමක් සිදු වෙයිද දන්නේ නැහැ. නමුත් ඔබතුමා අවසර දෙනවා නම් මේ ප්‍රශ්නවලට ඉතාම විධිමත් නිශ්චිත පිළිතුරු දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විදියට අපි සපයන සූදානම් කියලා මතක් කරනවා.
උසාවියේ තියෙන නඩුවක් සම්බන්ධයෙන් අපි කතා කළ යුතුද කියන එක ඔබතුමා තීන්දුව කරන්න මම හිතන්නේ. ඔව් එමෙතුමා
සම්බන්ධව සවිස්තර විස්තරයක් තිබෙනවා මෙතුමාගේ ප්‍රශ්නයට. ඕනනම් අපිට අවශ්‍ය නම් ඒ ලිඛිත එක ලබලා දෙන්න පුළුවන් ප්‍රකාශ කිරීම මම හිතන්නේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වල අනුව එකඟතාවයක එන්න විදියක් නැහැ. නමුත් කරුණු සම්බන්ධව අවශ්‍යතාවයක් තියෙනවා නම්
ඒක පෞද්ගලික විපක්ෂ නැග තමයි පැහැදිලි කරන්න. බොහොම ස්තුතියි.
ඕකේ. ගරුකා තානාගිතුමනි, ඒ වගේම ඉතා විශේෂිත වැදගත් කරුණක් විනාඩියක් අවසර ඉල්ලන කතා තානාගිතුමනි, ඊයේ පුවත්පත්වල පළ වුණා ප්‍රකාශයක් පිරිමි සම්භාහනයේ ගෑනුන්ට තහනම් මැයි අරුණ පුවත්පතේ පුවතක් ප්‍රකාශ වෙලා තිබුණා. ආයුර්වේද කොමසාස්තුමා ඒ වෙනුවෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළා තියෙනවා. ආයුර්වේද කොමසාරිස් ධුරයේ කටයුතු කරන මාගේ නාමය යොදාගෙනමින් තනතුරු නාමයේ පවා වැරදි ලෙස යොදවලා මේ සිදු කර ලැබයි කියන ප්‍රකාශය ඉතාම සාවද්‍ය ප්‍රකාශයක් බව දන්නමි. විශේෂයෙන්ම මෙම ප්‍රකාශයේ අසත්‍ය කරුණු පදනම් ලෙස සමාජගත කිරීමට සැලැස්වීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ හේතුවෙන් පෞද්ගලිකව බරපතල අපහසුතාවයට පත්ව ඇති බව ඉතා දැඩි කැනස්සල්ලෙන් යුතුව ප්‍රකාශ කරන දීර්ඝ ලිපියක් දක්වලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රකාශය ඉතාම සාවද්‍යයි. මේ ප්‍රකාශයේ ශීර්ෂය තිබ්බේ ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්වරයා කියලා. එවැනි තරතුරක් තවමත් ඇත්තෙත් නැහැ. එවැනි තනතුරක් නැති නමක් ආරූඪ කරමින් ආයුර්වේද කොමසාරිස්වරයාව හඟවමින් අසත්‍ය ප්‍රකාශය සිදු කිරීමෙන් අපේ සංචාරක ව්‍යාපාරයටත් සමාජයේ විශාල කැළඹිල්ලක් ඇති වෙනවා. ඒ නිසා අපි තා ඕනකමින් කියනවා දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවැනි වැරදි ප්‍රකාශ සමාජයට කිරීමෙන් වැළකීසෙන්න කියන ඉල්ලීම කරනවා.
ඔව්. ඔව් සෞඛ්‍යමත්වයට මුකුත් පැහැදිලි කරන්න තියෙනවද?
කරෝ සතානායකතුමනි, මෙවැනි ප්‍රකාශ දේශපාලන ભેදයකින් තොරව විවිධ අවස්ථාවලදී ඉදිරිපත් වෙනවා. හැබැයි අපි මාධ්‍ය සදාචාරය ඒ වගේම මේ සම්බන්ධව කටයුතු කරපු තනලියුතු ආකාරය සම්බන්ධව විටින් විට කතා කරලා තියෙනවා. අවාසනාවකට අපේ කොයිම අවස්ථාවකවත් මේ වෙනුවෙන් පවත්නා නීති ප්‍රතිපාදන තුලවත් ක්‍රියා කරලා නැහැ. ඒ නිසා අය දිගින් දිගටම පුරුද්දක් හැටියට මේ රටේ ජාතික මාධ්‍ය ආයතන සාමාන්‍ය ටැබ්ලොයිඩ් එක කරේ මේම නැත්තම් එහෙම කතා කරොත් අපිට ඒක අමතක කරත හැකි. හැබැයි ජාතික පුවත්පතකට ඒ පුවත්පතක ජාතික මාධ්‍යයට තියෙන වටිනාකම පවා මේකෙන් අහිමි වෙනවා. එපමණක් නෙමෙයි, සමාජයේ දැන් අපේ නියෝජ්‍ය කතානායකතුමාගේ ප්‍රශ්නය කරගත්තොත් තාමත්ම බරපතල පරපත්තල චෝදනා පෙළක් කළාට ඔහුගේ දරුවන්ට පාසල් යන්න බැරි තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. මේ ඥාතීන් ඔවුන් දිහා බලන්න පුළුවන් වෙනත් කෝණයකින්. ඉතින් මේ සම්බන්ධව ගරු කතානායකතුමනි, ඔබතුමාගේ අවධානය යොමු කරලා මේක අපි කතා කරලා තියෙනවා. මේ අයගේ එන්න කතා කරන්නයි කියලා මං හිතන්නේ. මේක පක්ෂභේදයකින් තොරව ඇත්ත සත්‍ය කිසිම ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් ඒකට පොඩ්ඩක් කරුණු එක්කාසු කරන එකත් කමක් නැහැ. හැබැයි අමුයි සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ සහ ඉතාමත්ම සාවද්‍ය ප්‍රකාශ කරනකොට ඒකට ඉඩදීලා මෙහෙම යන්න තියෙනවා නම් අපේ ඔය මාධ්‍ය සදාචාරය, මාධ්‍ය හැසිරීම ඒ කියන කරුණුත් අපි අමතක කරලා දාන්න වෙනවා. ඕනම කෙනෙකුට ඕනම විදිහකට අපහාස කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒක ඔබතුමාගේ වගකීමක් හැටියටයි මා දකින්නේ. විශේෂයෙන්ම ගරු කතානායකතුමාට බලයක් තියෙනවා ඒ අයව කැඳවලා. ඒ සම්බන්ධව දැන් උදාහරණයක් ගත්තොත් පත්‍රයේ ලීඩ් නිවුස් එක දාලා පුවත්පත් මණ්ඩලයක් කියලා දෙනවා. පුවත්පත් මණ්ඩලයට ගියාම අටවෙනි පිටුවේ ගිරිපෙට්ටියක සිසර කරේද කඩකාරව ප්‍රකාශ කරන දාලා. ඒ වෙනකොට වෙන්න පුළුවන් පරිහානිය, වෙනකොට වෙන්න පුළුවන් ඒ අගතිය ඒ පුද්ගලයාට හෝ කණ්ඩායමට හෝ පක්ෂයකට වෙලා තියෙනවා. ඉතින් ඒක සම්බන්ධව මම හිතන්නේ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මේ සිද්ධිය පමණක් නෙමෙයි, අද සිද්ධීන් දෙකක් ගැන කතා කරා. විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමා මේ සභාවේ වැදගත්ම තනතුරක් දරන සියලුම ගරු මන්ත්‍රීවරුන්ව නියෝජනය කරමින් කටයුතු කරන. ඒ නිසා මම හිතනවා මේ සම්බන්ධ ඔබතුමා නියත වශයෙන්ම යම් යම් ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එකයි මගේ අදහස. බොහොම ස්තුතියි.
ඔව් කිරියල් මෙත්තම
මම ඔබතුමාට අද උදේ මතක කෙරුවා. දැන් බ්‍රහස්පතිනාගේ මේ පනත විදි මේ පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන පනත ඔබතුමා දන්නවා මේක අපි පක්ෂනායක රැස්වීමේදී සාකච්ඡා කරපු වෙලාවේ අපි ඉල්ලීමක් කරුවා මමත් අනුර කුමාර් දිසානායක මැතිවරණ මේක ඉල්ලාස් කරගන්න කියලා. මොකද මේ මැතිවරණයක් තියෙන වෙලාවක මේ වගේ පනත් ගෙනල්ලා අවුලක් ඇති කරන්න යම් යම් අය උත්සාහ කරනවා. ඒ අවස්ථාවේදී සභානායකතුමා කිව්වා උපදේශක සභාවට ගිහිල්ලා අන්තර්කාලීන යෝජනාවක් හැටියට වගන්තියක් දාන්න කියලා මේ පළාත් පාලන මැතිවරණයට මේ පනත බලපාන්නේ නැහැ කියලා. ඉතින් අද අපි ඒක දෙකට කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සභානායකතුමාගේ යම්කිසි සහයෝගයක් අපේ යෝජනාවට යම්කිසි සහයෝගයක්. ඒ කියන්නේ මේ මැතිවරණයට බ්‍රහස්පතිනාගේ පනත බලපාන්නේ නැහැ කියලා වගන්තියක්.
අපේ අනුරුද්ධ සානායක
කතානායකතුම ඔව් මේ එදා අපි පක්ෂනායක රැස්වීමේදී ආපු එකඟතාවේ, ඒ කියන්නේ ගරු කතානායකතුමා ඔබතුමත් එදා තේරුම් ගත්තා පළාත් පාලන මැතිවරණ ප්‍රකාශයට පත් කළ තිබියදී වියදම් සීමා කිරීම සඳහා අපි පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරොත් ඒක අලුත් නීතියක්. ඒතරේ අලුත් නීතියට අනුරූපී වන පරිදි නව රෙගුලාසි පැනවිය යුතුව තිබෙනවා මැතිවරණ කොමිසම. දැන් අපි 19 වෙනිදා මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තිබෙනවා. 19 වෙනිදාට නාම යෝජනා බාර ගන්නමින් තිබෙනවා. ඒතකොට නාම යෝජනා ගනමින් තිබෙන වෙලාවක මෙවැනි නීතියක් අපි පාර්ලිමේන්තුවේ සම්මත කරලා දුන්නොත් ඒක දැන් තිබෙන මැතිවරණ ක්‍රියාවලියට විශාල බාධාවක් සහ වියවුල් තත්වයක් ඇති කරනවා. ඒ නිසා තමයි අපි පක්ෂනායක රැස්වීමේදී පෙන්වා දුන්නේ එක්කෝ මේ පනත මේ මැතිවරණට බලපාන්නේ නැහැ කියලා සංශෝධනයක් ගේන්න. එහෙම නැත්නම් මේ පනත කල් දාන්න. මොකද ගරු කතානායකතුමනි මේ පනත මේ මැතිවරණට බලපාන්නේ නැත්නම් තව මැතිවරණයක් එන්නේ දිනවකවානුවන් නම් අවුරුදු දෙකකින් එකහමාරකින් පසුව තමයි මැතිවරණ එන්න තිබෙන්නේ. ඒතකොට ඒ ඕනතරම් අවස්ථාවක් තිබෙන අපිට මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා දෙන්න. මොකද මේ මැතිවරණ නැතුව එළඹෙන මැතිවරණයකට තමයි මේ නීතිය බලපාන. එනිසා මම හිතන්නේ ගරු කතානායකතුමනි කිසිසේත්ම යෝග්‍ය නැහැ මේ පාර්ලිමේන්තුව මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ තිබියදී මැතිවරණයට අදාළ වෙන පරිදි නව නීති පැනවීමට. එනිසා සභානායකතුමා එදා පක්ෂනායක රැස්වීමේදී එක් වූ එකඟතාවයන් එතුමා මේ පාර්ලිමේන්තුවේ රකිවි කියලා මම විශ්වාස කරනවා. එක දෙවැනි කරුණ ගරු සභානායකතුමාගෙන් මම දැනගන්න කැමතියි ඔබතුමා ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්. ඒ වගේම මේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ජනාධිපති නීතිඥවරුනි කවුද? අලි සබ්රි මහත්මයා, පස්සේ විජේදාස රාජපක්ෂ මහත්මයා, ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් සිරිපාල මහත්මයා. එතන මෙවැනි නීතිඥවරුන්ගේ විවස්ථා හදන, විවස්ථා ගැන අර්ථ නිරූපණය කරන නීතිඥවරුන්ගේ සමන්විත කැබිනට් මණ්ඩලයක් මැතිවරණය අත්තිටුවීම සඳහා මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන්න කැබිනට් තීන්දුවක් ගත්තද, රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට ලිපියක් යොමු කිරීම සඳහා කැබිනට් තීරණයක් ගත්තද? මොකද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ ඉදිරිපත් කරන ලද ලිපිය, දිසා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දෙන ලිපිය මුළුමනින්ම විවස්ථා විරෝධී. එකක් මැතිවරණය අදාළ වෙන්නේ තේරීම් භාර නිලධාරීන්ට. තේරීම් භාර නිලධාරීන් පත් කරන්නේ මැතිවරණ කොමිසම විසින්. සමහර වෙලාවට දිස්ත්‍රික් ලේකම්වරු තේරීම් භාර නිලධාරී, සමහර වෙලාවට ප්‍රාදේශීය ලේකම්වරු තේරීම් භාර නිලධාරී. එතකොට එවැනි තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම විසින් පත් කරලා තිබියදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝගයක් ලබා දෙනවා මෙම මැතිවරණ ක්‍රියාවල අත්තිටුවන්නත්, ඒ වගේම හැප මුදල් බාර ගැනීම අත්තිටුවීම සඳහා. ඔහු දිස්ත්‍රික් ලේකම්. තේරීම් භාර නිලධාරීට නියෝග දෙන්න ඕන මැතිවරණ කොමිසම, ඔව් වගේ කියන්නේ එතෙන්ට. හැබැයි ඒකෙදී නීල් අපුන්න මහත්මයා උපුටා දක්වන ගරු කතානායකතුමනි මේ කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීන්දුවකට අනුරූපිය කියලා. එතකොට කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තද රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හරහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝගයක් නිකුත් කරන්න, මැතිවරණේ නාම යෝජනා කැඳවීම අත්හිටුවන්න, ඇප මුදල් බාර ගැනීම අත්හිටුවන්න කියලා. එතකොට මෙවැනි ජ්‍යෙෂ්ඨ නීතිච්චවරු ඉන්න කැබිනට් මණ්ඩලයක්, ජනාධිපතිවරු නීතිච්චවරු ඉන්න කැබිනට් මණ්ඩලයක් විවස්ථා සම්පාදනය පැළ විසා උජාරුවෙන් සහ විවස්ථාව පිළිබඳව මට මතකයි අලි සබ්‍රි මහත්මයා දිගටම මෙතන පෞගේ කාලේ පෙනී සිටියේ මේ විවස්ථාව ගැන. විවස්ථාව රකින්න ඕන, විවස්ථාව රාමුව ඇතුළු උත්තරෝ යන්න ඕන, විවස්ථාව තමයි අපේ තියෙන උත්තරීතර මේ ලියවිල්ල. මේ ආදී විවස්ථාව ගැන අර්ථ නිරූපණය කරපු, විවස්ථාව ගැන මහත් ආස්වාදයෙන් කතා කරපු ජනාධිපතිවරු නීතිඥවරු ඉන්න කැබිනට් මණ්ඩලයේ මම දැනගන්න කැමති මැතිවරණයේ අත්හිටුවීම සඳහා රාජ්‍ය පරිපාලන ලේකම්වරයාටත් මැතිවරණ කොමිසමටත් නියෝග නිකුත් කිරීම සඳහා තීන්දුවක් ගත්තද කියලා ගරු සභානායකතුමාගෙන් මම දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නේ යමුනේ අපේ බිස්නස් කමිටියේදී සාකච්ඡා වූ කාරණය දහනෙන්ද නියමිතව තිබෙන න්‍යායපත්‍රයේ දැන්ට ඇතුළත් කර තිබෙන පනත පිළිබඳව, මැතිවරණ සංශෝධන පනත පිළිබඳව, විශේෂයෙන් අපේක්ෂකින්ගේ වියහීදම් පිළිබඳව තිබෙන සංශෝධනය සම්බන්ධයෙන් මම අද උදේ ගරු අධිකරණ ඇමතුමාට කතා කළා. එතුමකෝ අද තිබෙන කොහොමත් අද තිබෙන අධිකරණ අමාත්‍යංශ උපදේශකාර සභාවට ගිහිල්ලා තමයි මේ පනත එන්න වෙන්නේ. ඒ අවස්ථාවේදී කාරණේ ඉදිරිපත් කළාන් පස්සේ ඒකේ හැකියාව තිබෙන බව එතුමා දැනුම් දුන්නා. ඒතර අපිට එතන ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද හේතුව මේ යම් ක්‍රියාදාමයන් කීපයක් ගන්න තිබෙන නිසා. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර ගරු අගාමාත්‍ය සභාවේ ඉන්නවා එතුමා විසින් ඒ අමාත්‍යංශ රත්නදවල නිසා පිළිතුරු ලබා දෙයි.
ගරු කථානායකතුමනි, අනුරදිසානායක මන්ත්‍රීතුමා අසන ප්‍රශ්නේ ඒක කැබිනට් මණ්ඩලය මැතිවර පළාත් පාලන මැතිවරණයේ තැන්පත් මුදල් ලබා ගැනීම පිළිබඳ තීරණයක් ගත්තාද කියලා. එසේ නැහැ. ඒ නිසා නොමග යවන ප්‍රවෘත්ති අපි සෑම කැබිනට් මණ්ඩලයකම රටේ තියෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. ඒ නිසා කවුරු හරි එහෙම කිව්වා නම් ඒක වැරදි ප්‍රවෘත්තියක්. ඒ නිසා අපි කිසිම අවස්ථාවක එවැනි නියෝගයක් මේ ඡන්දය ගැන, මේ කියන ඡන්දේ නැවැත්වීම ගැන අරගෙනත් නැහැ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට ඉදිරිපත් වී තිබෙන නිසා හෙට දිනෙත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ පෙප්සම් පිළිබඳ ඉදිරිපත් කරපු පාර්ශ්වයන් වගේම රජය නීතිපති මගින් මැදිහත් වෙනවා. ඒ නිසා අප්නෑ බොහොම ඉන්නකො මං කතා ඔබතුමා කතා කරන්න පුළුවන් මං කතා කරන්න පස්සේ. ඒ නිසා දැන් උපකථානායකතුමා නැගිටලා කොහොම ප්‍රවෘත්ති වල තියෙන දේවල්, මෙවැනි දේවල් නිර්මාණය කිරීමේ දක්ෂ හා හැකියාව අද මුළුමහත් රටක් සමාජයකට බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. හොඳ ප්‍රවෘත්ති එනවා, ඒ වගේම ඒ අතරතුර නොමග යවන ප්‍රවෘත්ති එනවා. ඉතින් දේශපාලන වගකීමක් ඇති අය ඒ ගැන වගකීමෙන් භාවිතා කරන්න කියලා තමයි මට කියන්න පුළුවන්. අමාත්‍යවරයා හැටියටත් මම කිසිම අවස්ථාවක එවැනි උපදේශක් ලබා දීලා නැහැ. ඒ නිසා ලේකම්තුමා යම් කිසි චක්‍රලේඛනයක් නිකුත් කරා නම් ඔහු ඒක රාත්‍රියේම ඉල්ලාස් කරගන්නු ලැබුවා. ඉතින් ඕන දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් සත්‍ය මෙයයි.
විපක්ෂ නායකතුමා කරුණාකර ඉක්මන් කළා.
මේක ගරු කථානායකතුමනි, ජනතා පරමාධිපත්‍යයට, ජනතා ස්වෛරීත්වයට, මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලපාන ඍජුම ප්‍රශ්නය. දැන් මම අහන්න කැමති ගරු කථානායකතුමනි, හපුහින්න ලේකම්තුමා දිස්ත්‍රික් ලේකම්වරුන්ට තේරුම් බාර නිලධාරින්ට මේ ලිපිය යවන්නේ කැබිනට් එක ගත්ත ඩිසිෂන් එකක් හැටියට, කැබිනට් එක ගත්තු තීන්දුවක් හැටියට. නැතුව මේක හපුහින්න මහත්තයාගේ පුද්ගලික තීන්දුවක් නෙමෙයි. හපුහින්න මහත්මයා රජයේ නිලධාරියෙක් හැටියට, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා හැටියට එතුමා යවනවා කැබිනට් එක ගත්තු තීන්දුවක් හැටියට. අපි අහන්න කැමති කැබිනට් එක එහෙම තීන්දුවක් ගත්තද? ඍජු උත්තරයක් දෙන්න.
ඒකනේ නැහැ කිව්වේ.
ඍජු උත්තරයක් දෙන්න.
අගමැතිතුමා
මේ කාරණයට පිළිතුරක් දුන්නා. දැන් ඒ පිළිතුරු දීලා ඉඳගත් හැටියම ආපහු ඒක
අහනවා.
සවන් දෙන්නේ නැහැ විපක්ෂ නායකතුමා, සවන් දෙන්නේ නැහැ පාර්ලිමේන්තුවට.
කතානායකතුමනි, ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, මම හිතන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා හැටියට නිශ්චිතව දැන් ප්‍රකාශ කරා එවැනි තීන්දුවක් කැබිනට් මණ්ඩලයේ ගත්තු නැති බව. බොහොම ස්තුතියි. ඊළඟ මම දැනගන්න කැමතියි ඔබතුමාට මාගාව තිබෙනවා නීල් හපුඉන්න මහත්මයා දිස්ත්‍රික් ලේකම් වරුන්ට යොමු කරන ලද ලිපිය. ඒ ලිපිය සඳහන් වෙන්නේ මෙහෙම. 2023 1.9 වෙනි දින ඇතිව රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් නැවත දැනුම් දෙන තුරු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023 සඳහා වන අපේක්ෂක ඇප තැන්පත් මුදල් බාර ගැනීමෙන් වළකින ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නියෝග කරන ලෙස මා වෙත දන්වා ඇත. එතකොට කැබිනට් මණ්ඩලය මෙහෙම තීන්දුවක් ගත්තා කියලා කැබිනට් ලේකම්වරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දෙනවා. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා එම තීන්දුව උපුටා දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දෙනවා. මම කලින් කිව්ව පරිදි මේ නාම මෙම අප මුදල් බාර ගන්න ලෙස. ඒ වගේම ඔහු කියනවා ඒ අනුව කටයුතු කරන ලෙස කාරුණික දන්වමු කියලා. ඊට අමතරව ගරු කතානායකතුමනි, මෙම මෙවැනි නියෝගයක් ගත්තු බව ඒ කැබිනට් ලේකම්වරයා විසින් නිමල් පුංචියව මහත්මයා චයාමන් ඉලෙක්ෂන් කමිෂන් එකට ලිපියක් යොමු කරනවා. ඒ ලිපිය ඉතා පැහැදිලිව කැබිනට් ලේකම්වරයාගේ අස්සන තිබෙනවා. ඔහු WMDR ෆිනෑන්ටු. එතකොට එයත් කැබිනට් එකනේ කැබිනට් එකේ මෙහෙම තීන්දුවක් ගත්ත බව කැබිනට් ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දෙනවා. ඒ ලිපිය මාගාව තිබෙනවා. ඒ වගේම මට මාගාව නැහැ නීල් ලපුඉන්න මහත්මයාට යොමු කර ලිපිය. නමුත් නීල් ලපුඉන්න මහත්මයා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා කියලා දැනුම් දීපු ලිපියක් තියෙනවා. ඒ නිසා දැන් ගරු කතානායකතුමනි මෙතන ප්‍රශ්න දෙකක් පැනනගිනවා. එකක් කැබිනට් ලේකම්වරයා කැබිනට් මණ්ඩලයේ එවැනි තීරණයක් ගෙන නොතිය බීදී මැතිවරණ කොමිසමටත් රාජ්‍ය පරිපාලන ලේකම්වරයාටත් එවැනි තීන්දුවක් දැනුම් දී තිබෙනවා ගරු අගමැතිතුමා කියන පරිදි. එතකොට ගරු කතානායකතුමනි මේක බරපතලයි. ඒ කියන්නේ අපේ රටේ රට පිළිබඳ විශාල තීන්දුව ගන්න කැබිනට් මණ්ඩලය. ඒ තීන්දුව අදාළ අමාත්‍යවරුන්ට අදාළ ලේකම්වරුන්ට ලබා දෙනු ලබන්නේ කවුද? කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා. ඔහු විසින් දෙන සහතිකය තමයි කැබිනට් මණ්ඩලයේ තීන්දුව බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් දිනේෂ් ගුණවර්ධන කරු අග්‍රාමාත්‍යතුමා මැදිහත්තුරු කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තට ඇමතිවරයාගෙන් නෙමෙයි ඒක යන්නේ. කැබිනට් මණ්ඩලයේ විසින් ගනු ලබන තීන්දුව නිල වශයෙන් ඒකට නිල බලය ලැබෙන්නේ කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා විසින් යොමු කරාට පසුව. දැන් මේ කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා යොමු කරනවා නම් ගරු කතානායකතුමනි, කැබිනට් මණ්ඩලයේ නොගන්නා ලද තීන්දුව ඔහු තීන්දුවක් බව ප්‍රකාශයට පත් කරනවා නම් අදාළ ආයතනවලට මොකද මේ රට වෙන්නේ? කැබිනට් මණ්ඩලයක් අදාළ නැහෙනි. ලේකම්වරයා හිතුවට දෙය ලියන්න පටන් ගත්තා. ඒ නිසා ගරු කතානායකතුමනි මෙතන බරපතලයි. මේක මේ මැතිවරණ පිළිබඳ නෙමෙයි. හෙට කැබිනට් ලේකම්වරයා තව ලිපියක් කරුවොත් මෙන්න මෙහෙම තීන්දුවක් ගත්තයි කියලා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා නොකොට සාකච්ඡා නොවෙන තීන්දුවක්. මොකද එතුමාගේ තීන්දුව තමයි නිල තීන්දුව බවට පත් වෙන්නේ. කැබිනට් පත්‍රිකාවක් නෙමෙයි, කැබිනට් අමාත්‍යවරයාගේ නියෝගයක් නෙමෙයි, නිල තීන්දුව බවට පත් වෙන්නේ කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා විසින් යොමු කරලා තියෙන ලිපිය.
ඔබතුමා කිටි කරන්නේ.
ඒ නිසා ගරු කතානායකතුමනි මේක නිල් ලපුඉන්න මහත්මයා එක පැත්තකින්, අනිත් පැත්තෙන් කැබිනට් ලේකම්වරයා, අනිත් පැත්තෙන් කැබිනට් මණ්ඩලය. ඒ නිසා ගරු කතානායකතුමනි දරගන්න ඕන මා හිතනවා කැබිනට් ලේකම්වරයා මෙවැනි තීන්දුවක් මේ විදිහට ගණී කියලා අපිට තියෙන අත්දැකීම මොන උනම් හිතන්නේ නැහැ. එනිසා මේක මම ඇත්ත හෝ නොඇත්ත වෙන්න පුළුවන්. ඒක ඔබතුමාගේ දැන ගැනීම සඳහා කාට හරි ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මට තිබෙන තොරතුරු අනුව ජනාධිපතිවරයාත් වජිරා බේවර්ධනත් එකට එකතු වී කතා කොට කැබිනට් ලේකම්වරයාට මේ නියෝගය ලබන්න කියලා නියෝග දී
තිබෙනවා.
එහෙමනම් කරු කතානායකතුමනි ආණ්ඩුව දෙන්නේ කොහෙද? කැබිනට් මණ්ඩලය තුල නෙමෙයි, ආණ්ඩුව තියෙන රනිල් වික්‍රමසිංහ සහ වජිරා බේවර්ධනත් අග්‍රාමාත්‍යතුමා හිස්සේ එසවීමෙන් ඒක අනුමත කරලා තිබෙනවා. මොකද මේක සාකච්ඡා කරේ මේ ලිපිය ඇරී
විපක්ෂ නායකතුමා
කතා කරන්නේ.
හරි ඇති.
ගරු කතානායකතුමනි මටත් වැඩිපුර අවස්ථාවක් දෙන්න මේ මතය අදහස මේ ප්‍රශ්නේ
කෙටි කරනවා නම් හොඳයි.
ඇතියට බාධාවකින් තොරව මට කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න. දැන් ගරු කතානායකතුමනි මම අහන්න කැමති කැබිනට් එකේ ලේකම්වරයා ඒ වගේම අමාත්‍යංශයේ හපුහින්න ලේකම්වරයා එයා ඉන්නේ ජනාධිපතිටයි අගමැතිටයි වැඩිය උඩින්ද? වෙන සුපර් කැබිනට් එකක් තියෙනවද? ඇත්ත වශයෙන්ම නැහැ. මෙතන සිදු වෙලා තියෙන්නේ ගරු කථානායකතුමනි කවුරු ගෝසා නැගුවත් ඇත්තම කතන්දරේ මේ කැබිනට් මණ්ඩලය සමහරක් දැනුවත් වෙන්න පුළුවන්. මම දන්නේ ප්‍රසන්න රණතුංග මැතිතුමාත් දැනුවත්ව හිටියද කියලා. උත්තර දෙන්න ඕනේ නැහැ. මම දන්නවා හෘද සාක්ෂියට අනුව මට තියෙන හැඟීමක් ඔහු දන්නේ නැහැ. ඇයි? මේක හොරාට අටවපු තීන්දුවක්. ඒ තීන්දුව අනිවාර්යෙන්ම හපුවින්නට සිද්ධ වුණා කැබිනට් තීන්දුවක් නිසා යවන්න ජීයේලට. මේක මහා භයංකාර තත්ත්වයක්. එතකොට අර මේ ඉලෙක්ෂන් කමිෂන් එකේ සමන් ශ්‍රී රත්නායක මහත්මයාට කොන්දක් තියෙනවා ආපහු දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවන්න disregard the message sent by හපුහින්න. හපුහින්න යවපු ලිපිය තඹ සතේකට ගණන් ගන්න නැතුව ඉරල කුණු කූඩේට දාලා රටේ මැතිවරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නයි කියලා ඒ නියෝග ගණ්ඩ සභාපතිතුමාටත් ඒ සමන් ශ්‍රී රත්නායක මැතිතුමාටත් කොන්දක් තියෙනවා. ඉතින් මම අහන්නේ ගරු කථානායකතුමනි මොකද්ද මේකේ ඇත්ත කතාව? අග්‍රාමාත්‍යතුමා හිටපු නැති ඇමතිවරු හිටපු කැබිනට් මණ්ඩලය පළාත් පාලන මැතිවරණය බකල් කරන්ඩ නතර කරන්ඩ කඩාහප්පල් කරන්ඩ මේ වගේ තීන්දුවක් ගත්තද නැද්ද? කොන්දක් තියෙනවා නම් කෙලින් උත්තරයක් දෙන්න. එහෙමනම් එතුමන්ලා කියනවා නම් මේක හපුහින්නගේ තනිමතයට යවපු ලියුමක් කියලා. කොහමද කැබිනට් ලේකම්වරයා හපුහින්නට එවන්නේ කැබිනට් තීන්දුවක් කියන පත්‍රිකාව? හැබැයි කෙසේ වෙතත් අපි නිකමට කියමු හපුහින්න තනි තීන්දුවක් ගත්තයි කියලා. තනි තීන්දුවක් ගත්තනම් පොඩකින්ද මොකද්ද ලේකම්ට, මොකද්ද අමාත්‍යංශ ලේකම්ට ඔබතුමා ගන්න පියවර? මොකද ගන්න පියවර? තමුන්නාන්සෙත් නොදැනුවත්ව, කැබිනට් එකත් නොදැනුවත්ව, ජනාධිපතිත් නොදැනුවත්ව ඔහු ලිපියක්
කරුණාකරලා
දිස්ත්‍රික් සෙක්‍රටරිස්ලාට යව්වේ අප මුදල් බාර ගන්න බයි කියලා. මොකද්ද ඔබතුමා ඒ ලේකම්වරයාට විරුද්ධව ගන්න තීන්දුව? දෙන්න උත්තරේ.
තනායකතුමනි, මං හිතනවා මේ කාරණය ගැන ඕන තරම් සතුටු වෙන්න කරුණු කියලා තියෙනවා. ඒ සතුටු වෙන්න පුළුවන් සතුටු වෙන අයට රාජ්‍ය සේවයේ ලේකම්තුමෙක් යම් කිසි නිවේදනයක් නිකුත් කළා ඒ වැරදි නම් ඒ ඉල්ලාස් කර ගන්නවා එදිනම. මීට ප්‍රථමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරු යම් යම් නිවේදන නිකුත් කරා විශ්‍රාම මැටු පිළිබඳ ප්‍රශ්නෙදී වාම ඉල්ලාස් කරගත්තා එදා පසුදා උදේ වෙන්න ඉස්සෙල්ලා. ඒ නිසා එය නිවැරදි කිරීමේ අයිතිය වැරදි නම් ඒ රාජ්‍ය ලේකම්තුමාට තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ වෙන වෙන පත්‍ර ඉදිරිපත් කොට කියවා කැබිනට් මණ්ඩලය ගන්න තීරණ සහ කැබිනට් මණ්ඩලය ගන්න තීරණ වාර්තා වෙන කැබිනට් පත්‍රයේ ඉතා පැහැදිලිව අපි යලිත් කියනවා මේ අනුර කුමාර දිසානායක මහතා කියන ඔහුට තියෙන කැබිනට් පත්‍රයක් කැබිනට් මණ්ඩලයේ තිබුණේ නැහැ. මම කියනවා කැබිනට් පත්‍රයක් නැහැ. යම් කිසි නිවැරදි කිරීමක් අවශ්‍ය නම් කැබිනට් තීරණේ ලේකම්තුමා විසින් යවීම අදාළ අමාත්‍යංශයේ ලේකම්තුමාට තිබෙන බලතල අනුව ඒක නිවැරදි කරනවා. ඒක තමයි වහාම හවස් වෙනකොට හපුහින්න ලේකම්තුමා නිවැරදි කරේ. ඉතින් ඒ නිසා මම හිතනවා විපක්ෂ නායකතුමා මේක අවබෝධ කරගන්නේ රාජ්‍ය පරිපාලන ලේකම්තුමා වහාම අස්කරන්න කියලා නම් එතුමා කියන්නේ. එතුමා යෝජනා කරන්නේ ඒක නම් ඒක අපි ඔබතුමා කියන ආකාරයේ වැරදි තොරතුරු මත එසේ කරන්න බෑ. ඔබතුමාලා අද උදේ ඉඳන් කියන ඔක්කොම වැරදි තොරතුරු මත. මම මුල උදේත් කිව්වා ඒ ඉදිරිපත් කරේ වැරදි තොරතුරු මත. ජනාධිපතිතුමාට එල්ල බලා යමකම් කරුණ කිව්වා. ඉහල ඉන්න එක්කෙනයි දෙවනියයි තමයි මේ කරන්නේ. ඉතින් රට පාලනය කරන්න ඕනේ පල්ලෙහා ඉන්න ඔබ නෙමෙයිනේ. ඔබව රට ප්‍රතික්ෂේප කරා. ඔබට දුන්න පරාජය ඔබ දන්න. මම ඒවා යලිලලි සීපත් කරන්නේ දේශපාලන වශයෙන්. මම එවැනි කරුණු නිතරම මතු කරන්නේ නැහැ. ඔබතුමා කිව්වා දැන් පියන් කෙනෙක් කියලා මම නෙමෙයි පියන් කෙනෙක් බව පිළිගත්තේ ඔබතුමාගේ ආදරණීය පියා මේ පාර්ලිමේන්තුවේ. මම මේ පාර්ලිමේන්තුවේ හිටියා, ඔබතුමා හිටියේ නැහැ. තව කියපු දේවල් හුඟක් තියෙනවා. ඉතින් ඒ නිසා නමුත් එහෙම තත්ත්වයක් ජනාධිපතිතුමාත් මගෙත් අතර නැහැ. අපි කැබිනට් මණ්ඩලයේ අතර නැහැ. ඔබතුමාලා ලොකු සටනක් කරනවා. අද වෙනතුරු ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රීවරයෙක් මරා දැම්මා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් තොරවල් පොඩි පට්ටම් කරා. එතකොට හිටපු අග්‍රාමාත්‍යතුමාගේ ගේ සම්පූර්ණයෙන් ගිනි තැබ්බා. මොකද්ද ඔබතුමාලා කරලා තියෙන්නේ? මොකද්ද ඔබතුමාලා කරලා
තියෙන්නේ?
ක්‍රොස් පොලිසියේ වාර්තාවක් අගමැති ජනාධිපතිතුමා නෙමෙයි ඉදිරිපත් කරොත් නාම යෝජනා දිනේට පොලිස් වාර්තාවයි ඒ ඉදිරිපත් වෙන අය අතර සම්බන්ධයක් අනිවාර්යෙන්ම තිබෙනවා. පුළුවන් නම් අද රෑ ගිහලා එනන් ටික අයින් කරගන්න. මම වගකීමෙන් කියන්නේ. පුළුවන් නම් අයින් කරගන්න. ඔබතුමාලා ඉදිරිපත් කළා තියෙන අපේක්ෂකයන් ගැන සාක්ෂි තියෙනවා. වටකරලා ගෙවල් දොරවල් විනාශ කරපු අය ලබුණාන්සලා ප්‍රජාතන්ත්‍රවාදී කතා කරනවා. බොරු කතාවට විතරක්. බොරු කතාවට විතරක්. අපිට පුළුවන්කම ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මේ මැතිවරණයට යන එක මැතිවරණ කොමිසමේ අයිති කාර්යයක්. අපි කිසිවිට එක නමුත් රටේ තියෙන හැම තත්ත්වයක්ම සාකච්ඡා කරනවා. හැම කැබිනට් මණ්ඩලයේ පත්‍රිකා වලට අතිරේක ජනාධිපතිතුමා ඉන්නවා. මම කාලය ගන්නේ නැහැ. එතුමාට මැදිහත් වෙන්න ඕන. නමුත් ඔබතුමාලා මේ හදාගෙන තියෙන ඡායාරූපය ඔබතුමාලගේම මෙතෙක් දවස් නිර්මාණය කරපු එක එක බොරු ප්‍රචාර හා සමානයි. ලේකම්තුමා ඒක ඉල්ලාස් කරගත්ත අපේ මතුමා නිවැරදි කිරීමක් තමයි ඉල්ලාස් කර ගැනීමෙන් දැනුම් දුන්නේ. ඉතින් අපි කියනවා නම් එතුමාට දැන් මොකද කරන්න යන්නේ කියලා. ඒක අපි රජය හැටියට ගන්නද තියන්නේ.